Everyone will come for the evening session of the question and answers. And as usual, I start with all the written questions. And if anyone have any comments or any questions, welcome while the discussion is going on. And to start with, the summary. First of all, the summary of the today's talk. Today's talk again started with the grudge or the kind of irritation. It is going in a very compact type of statement. It says that whenever there is a balancing, whenever there is a transitional period, if someone is very keen, if someone is very careful about not to let the grudge to arise, the trip is very easy. That is the gist of the idea. Bhava bhavesu santi kopa. Whenever there is a transition happens, it is natural to develop kind of a grudge, kind of irritability, kind of a irritation, kind of a uncomfortability. And when that happens, if someone is well prepared and can sort it out, the spiritual journey is not much difficult. So in the talk itself, I took the hatred, or hatred as three layers. The most worst thing is the transgressional kind of thing. People leading to the killing and harsh words and the kind of thing. And that is, you have to control by the virtues, control by the restraining of the virtues, and that is we call the civil law, the penal code in any society, any country. So that is the most gross level of hatred. And once you pass that, once you become cultured, uplifted through these virtues, you come to know the obsessional kind of hatred in terms of five hindrances, the hatred. And whenever you come to know hatred is persistent and permanent in my own character, then you have to take special remedies, something like development of loving kindness or the kind of antidote towards this hatred. So there also I took little time to understand, to discuss when and where you are practicing a neutral object like in-breath and out-breath, or mindfulness on in-breath and out-breath. You come to know what character trait you have, what kind of personality trait you have. Under such circumstances, if you happen to know you are a kind of a person with grudges, you are a kind of a person with hatred, then it is recommendable, it is worthwhile to take time for development of the loving kindness. Otherwise, you can as well go with the primary object without taking special time to develop the loving kindness. That I add because in traditional countries like Sri Lanka, there is a notion, there is a feeling, before you go into a standard kind of meditation, you have to develop four preliminary meditations as a preparatory action. Just like the recollection of the virtues of the Buddha, loving kindness, recollection of the death, and the repulsivity of the body. So therefore, it is very difficult one to understand how much you have to do this guardian meditation, for guardian meditation, how much, when and where to go into the primary object or standard one. So as far as you are looking at the problem from the vipassana point of view, insight mid point of view, quicker the easier the better, earlier the better to start with the standard meditation. So therefore, unless otherwise it is necessary, unless otherwise it is your character type, you must not worry about these four guardian meditations. So therefore, loving kindness meditation also you have to do just like a prescription drug, not like a over-the-counter type. Therefore, that one has to take care of. And then shifting into the handling of the grudge at the meditation, specifically at the insight meditation, it has many, many facets. And often you don't recognize it as a grudge, you don't recognize it as a hate, but it is a camouflage and it is in a perverted way. It appears like a boredom, it appears like a monotony, it appears like a fearfulness, uncertainty and kind of feelings. When that happens, if you are not prepared and ready to recognize them then and there, or not then and there, ultimately slowly slowly it keeps into the grudge and ultimately you end up with the hatred. So that is one thing you have to be prepared. And unless otherwise you are prepared, daily you will be caught up into the same vicious cycle and meditation will be stagnating rather than going, cutting through. So there are few incidents, because as the time permits. The very first one is, for example, if you take the object of in-breath and out-breath, you know how much it is difficult to, specifically as a beginner, to keep the primary object face to face it, because of the sounds, the pain, noise and all the kind of thing. So at the beginning also you have to understand that the antagonism and the hatred or grudge against the sounds, against the thoughts, against the pains is happening. So some or the other will say that particular person got through and got managed to midst of all the kind of things still to keep the in-breath and out-breath face to face it. Then only he can see the chronological changes or evolution taking place to the breath itself. So whatever the object, if you keep with the other variable factors fixed and let the object to perform, it never be with the same facets. It always changing with the shapes and the manners. So therefore you have to observe it in a chronological order, how it changes. So when that happens, as a universal law, any object you observe for a longer time, it becomes tasteless, it becomes monotonous, it becomes boring, it becomes the repulsive starts. And therefore, ultimately, you do not know why you are leaving it. There's no particular substantial reason and you feel like giving it up. And you give 1001 reasons, all are not based on the factual basis, it is falsified. In the breath, often what happens is, whenever you observe the breath, it becomes calm and quiet. And when it is calm and quiet, early phase, you will appreciate it. And there I would like to mention there are three stages in the breath. As an example, the very first one is the gross layer, gross phase, and then it comes to the subtle phase. Ultimately it goes to the subtlest. When you go to the subtlest, you either entertain doubts or fall into sleep. That is because you do not resist, you do not endure, you do not keep the face-to-face with this subtle form, because it appears boring, it appears monotonous, it appears cornered-like, outcasted-like, alienated-like. So there you don't understand the play of the grudge, understand the play of the hatred. So my teacher in Sri Lanka, he told only the precaution is, if you go prepared, then you can understand the grudge. Otherwise, you will be taken for a ride. Ultimately, you don't know, you start either force breathing or get up and go. And daily you come up to that level and you give up the meditation telling, something wrong, I can't feel the meditation, I can't feel the primary object. So there what happens is, as the object becomes subtler and subtler, your grudge, your hatred level increases. Ultimately, you don't know the hatred come in or camouflage. Object, the mindfulness, the concentration, everything, ultimately you are defeated and you will give up and go with discouragement. So they are the role of the grudge you have to understand. It is the transitional period of the object of meditation. So this is first place, and we'll say if someone is managed to go up to the very deep layers of the in-breath and out-breath, and some or the other, just like tightrope walking, he or she managed to see the very subtle layers, and ultimately what happens is you are going beyond the material world and ending up with the kind of a mental world. Oh, conventions will be gone and you will be end up with some kind of absolutes, and their whole world is mental, no materiality, and main two actors in this game is the feeling and perception. And feeling and perception start to play hell. Anything can represent in any way. You lose the idea whether I am imagining or reality, whether I am dreaming or fact. So ultimately you lose the control. And therefore you feel like volatile. You feel like difficult to have rational relationship, and there are also another layer of grudge, another layer of uncertainty, another layer of unpredictability, unknown, going to manifest. More and more you advance, it becomes baseless, it becomes fragile, it becomes unpredictable, uncredible. And ultimately you develop a grudge. Whatever may be, even with your food, even with your teacher, even with your meditation system, even with your meditation place, even with your family members, even with the climate, the government, no matter. And if you ask yourself, why you are so short-tempered, why you are so irritated, he or she will say, I am irritated because I want to do full-time meditation. And when I am trying to do, this person is disturbing me, this person is disturbing me, like you find fault with the others. And you justify this, my irritation is justifiable because I am trying to maximize the concentration, object-like. And therefore whatever you are going to do is to get the higher concentration. What happens is, your crafty mind destroys the atmosphere, change the situation. Ultimately you will be caught up in the vicious cycle and drop your concentration, drop your mindfulness, drop your object, everything. So therefore the amount of wastage, the amount of wastage I can say, enormous. Never a single person reach, touch and hit the correct combination. Always outwardly. Otherworldly. To have the correct middle path, to get the balanced mind, you must understand when and where you see the transitional period, the changing nature, the perception of impermanence, our rational mind is always hating it. Always try to get rid of this, go around it, never see impermanent as impermanent. Because any impermanent thing, according to the teaching of the Buddha, is the cause of suffering. So therefore we try to avoid suffering, try to maximize the pleasure, so therefore we try to hold the object without change. But due to the concentration and the meditation, object become transitional, object become fragile, object become baseless. Ultimately your ego finding no footing, your selfishness find no footing, and then it becomes overexcited. Finding and trying this and that method, this and that remedy, ultimately you will be taken for a ride endlessly. So there also this verse is very important. Whenever this transitional thing happens, don't entertain the grudge. Understand the grudge as grudge. It has many, many facets. The boredom, monotony, uncertainty, fearfulness, no unknown, and alienated, cornered, all the kind of thing. So if you see a society, we call so-called developed societies, they have so much of hobbies, they have so much of things to pass time because they never wish to see this transition. Instead, they will entertain the eye, ear, nose, tongue, body, mind. Ultimately, even without meditation, this is a phenomenon. But due to our crafty mind, always give this and that suggestion. Ultimately, whole life, we are off the moment. And end of the life only you will understand the reality is reality even at the deathbed. So you are not unprepared. But the Buddha asking us to experience it, face it, and don't let the grudge to come and veil the situation. Cover the situation, when and where the grudge happened, just like the primary object, understand the grudge. But soon you understand the grudge, it changes its face. At times it becomes send you to lethargic. At times you send it to the overexcited. So it has many crafty methods. So there you understand the perversions. How our knowledge is limited, how the different perversions available, at the face of these perversions, different values, they are so limited. So we have to be prepared for the unknown. We have to be prepared to give up the known. Liberation from the known, preparing for unknown, so that is not an idea easy to sell. No one will buy it. Everyone knows they are refugees with the known. Unknown is something to the next life or tomorrow. But the Buddha says that is the delay. When the things manifest in the heated way, this uncertainty happens and the mental coloration is always the hatred, grudge and finding other ways. So this is what we have done so far. The day you understand assimilation of the middle part and the balanced way, you'll understand it is an art. It is not a science. You can't calculate it. When and where happened, if you come to know the correct combination, lucky. So there is a simple luck, simple improvisation, simple impromptu situation. So those who have practiced Girl Guide and the Boy Scout will win. Not the others. They know how to do impromptu adjustment and never give up. Any person going to give a completely wrong understanding about Buddha, completely wrong interpretation about Dhamma, completely wrong interpretation about the practitioners. They will interpret this practicing is rather leading to suffering rather than as going away from the suffering. So much of sufferings are coming from the practice itself. It's just a question paper. It is just to go through it. There the Buddha is no more. You have to assimilate your own method. So that is why the Buddha says, I can let you know the path, but you have to assimilate then and there. So therefore we have to have a special understanding about this grudge. I'm sorry, I have taken 25 minutes. So before changing into the language, I will go to the next English question. Born with three roots, lobha, dosha, moha, identification of the self comes up. We try to protect and persevere this life self. Put branches with the sense base, let the flowers of the derived defilements boom. Self gets stronger with four facets, ditti, tanha, moha, avijja. Question, is it possible to cut off the derived defilements by four foundation of mindfulness or do we need all seven purifications or few of them? The question is, four foundation is mindfulness, is the same with the four seven purification? These are two presentations, exactly the same. In the Buddhist meditation, Buddha has given, it is called Desana Vilasa, according to different person, he has given many different menus. So, four foundation mindfulness is one menu, seven stages of purification in yet another one, cause and effect relationship is yet another one, four noble truth is yet another one, and we can't reduce the Buddha's teaching into one. It has many facets. So many theoretical people get mixed them up because of their lack of pragmatism. Pragmatic decisions or theory become a burden for them. So practicing person must not get make complicated with the theoretical terminology and all the kind of thing. So theory is not always a burden if you know its pragmatic value. Otherwise this kind of argumentative minds happen. To uproot the root completely, does it happen only with the realization of Nibbana, or does it happen with knowledge and wisdom? The uprooting happens in three layers. First layer is called theoretical knowledge. Second layer is called the deductive knowledge. Fourth layer is called practical, pragmatic direct touch. So theoretical knowledge is leading to the deductive and rational knowledge. Both lead to the meditation or direct touch. And after you get the direct touch, you have to maximize it, season it 1001 times, then only the realization happens. So that is we call patipada. Patipada means leading to one-to-one, gradual process. So each and everyone trodding on the same path, but those who are in the high layers, they can understand very quickly, but they also got that momentum due to their past experience. So everyone is in the same position. Some people in the front line, some people in the middle, some people in the end. So therefore, nothing electric there. Everything is happening in a gradual process. Slowly, slowly the momentum develops. When the four side itself is shattered, does the intention, chetana, get replaced by the selfless compassion? Yeah, that is the chetana, or intention, the will, adjustments, editing, that kind of thing is known as sankhara. And as far as the sankhara is there, that means about adjusting whatever available, editing it, changing it, I don't like this, I will like to have this way, like we are always changing the what is coming. And that is how we get hooked up with the phenomena, and then it becomes either wholesome or unwholesome. It's a kind of a sankhara. Formations happen, fabrication happen. So when the four sides of the self is shattered, you understand the best thing is to observe it rather than fork your fingers, rather than adjusting it. That is why the insight is mentioned. Sight means to observe, and you observe inwardly, never commit yourself in terms of physical, verbal or mental way. Slowly, slowly you let the things to happen. Therefore, at the beginning, you are meditating. Towards the end, meditation is something happening rather than doing. Starting with the active, ending with the passivity. So that art, it's a kind of a unwinding process or happening. Early part you have to do something. You have to adjust the give the conditional conditions, and when the momentum catches, it go there, so much so, no any intention necessary, no any willful action necessary, things are happening. So there are no sankhara, sabba sankhara samatha, that means all the sankharas, all the formation, fabrication ceases to exist. So the self getting the upper hand, whenever I say, I have to do this, I must do it, I will do it, all the kind of the place, the self is getting boost. So they will say, let it happen, I will say, can I observe it as if a blind person? Can I listen to very thing as a dumb? Can I observe the foolish thing, knowing this is foolish, observe like a fool? And sometimes you have to behave like a person with the backbone, back pain, so can't help, I can't help. So these are the way to learn at the higher level, not to get commit, not to get into this fabrication, not to get into this formation. So at the beginning it appears like a science, towards the end it's an art, it happened. So you will understand the nature. Nature has its own five laws, the Kama Niyama, Bija Niyama, Chitta Niyama, Uta Niyama, Dharma Niyama. So all Niyama Dharmas, all natural laws will happen, give the best, unless best as far as you are not walking fingers, as far as you are not manifesting, as far as not you are manipulating, as far as you are not steering. So this is the art. Therefore whole business we call unlearn process, deconditioning process. You come to the same time, just wait and see, then everything will happen in their natural accord. And that is the most aesthetic thing in the world, with the most least damage to the environment, least frustration, no tension, things are happening, you are mere neutral observer. Then the things are so beautiful. Whenever the human being going to walk fingers, everything destroyed, everything become completely corrupted. When the things are happening as it is, it's so beautiful. So that's all in the English medium, so I am what's now going to change into Sinhala medium. Yeah. Even well before that it happens, well before, when the anapana ceases, you must make a determination not to fork fingers, otherwise you can't see it. Even at the very beginning, you are being trained into that. Whenever you are going against the grain, your meditation will be delayed, you will be in the repercussion, you will be in the whirlpool. The day you understand the art, you know, this is the same thing I have to repeat, even with the rupa, materiality, with the nama, exactly the same, but you will do last. Till that you use your quick wit and get caught up. So it says that when there is a criminal case and witnesses, the culprit, the accused, the judge, panel, everything is there. So judge is asking that particular person, have you committed the crime? He said no. Even he knows he has done it, he simply says no. Then only the case come into me, otherwise judge can give the punishment. Then he is asking the witness. Then the witness says exactly, tangible witness. He says, but he is telling true, but I have not committed that. And another witness. Again and again it happened. The whole the people assembled, it says, even though the culprit is denying, witnesses are very strong. But still that particular person says, but that witness is correct, but I am not committed. Like, while it is going there, the jury, they will try and understand. But if halfway, the jury going to use their power and the judge going to use their power and says, now it appears for us, even you are not accepting that it seems the majority telling the witnesses are strong, so I am going to get the capital punishment, definitely he will go for appeal, telling that judge is overpowering my district, jury is unbiased, jury is biased. So best thing is let this case happen. When he is going, ultimately he himself has to understand, now whole world knows that I have committed, but what I am telling is against the law, against my heart. Ultimately what happens is the judge also will take the worst decision. At last he will melt himself and come and say, please, I have committed, but don't give the maximum punishment, please give me something light. Till that you must not disturb that particular person. You must not try to force it. Like I ourselves surrender at last. Till that it low all the gates. Ourselves we always protect the permanent notion, the pleasure. At last only it will cease. When the witnesses are coming through the Dhatu Manishikara, through the impermanence, and through understanding this an agglomeration, not the one entity, even if it happens, our self, our ego is so crafty, it is so self-defensive, do any bad thing. There only you will understand, this is the very thing we have protected so far, telling this is my utmost friend. We were protecting ourselves, telling this is the only one, even our parents are going to die, I have to leave myself. You understand what the dangerous thing. Therefore, you must not ask self to surrender. You must keep on giving the evidence. Ultimately, it has to surrender and accept this thing. So likewise, that whenever object is becoming lighter and lighter, our mind play all the possible games. Not to say this is something wrong, that you have to redo and all the rest. At last only it surrenders. So till that happens, don't force yourself. Don't put theory. Don't put rationalization. If you are going to rationalize and justify, definitely mind will say, your decision is biased, I am going to reapply. I go appeal to the higher court. Don't give any chance, don't give backup with any theory knowledge, any rational knowledge. Just see how the breathing, what is happening, how it is fragile, how it is not a single thing, it's agglomeration of many things, how it is a combination of the mentality and physicality. 1001 times you have to show it. Otherwise, it will find fault, loopholes, and say, you are forcing me, you are imposing decisions, don't let that happen. That is why the Buddha says, āsevati bhāveti bahuli karoti. First, just familiarize the concept, it is simple. And then while practicing again and again, you happen to see, yes, that is the truth. But never give up. Bahuli karoti, do 1001 times. Don't leave any chance. So in the meditation, many of our questions are half-boiled. We have no patience to see the phenomena up to the end. That's why we become excited and say, how can we practice without the teacher? If such a thing happens, what will happen? So just wait. Practice the same. Season. Familiarize the same. Let it season. Ultimately, it itself gives the most mature decision. So therefore, many are half-boiled. So half-boiled is, that means, undecided. Don't rush. As far as you are sure you are intact with the virtues, balance is definitely in the better. So now in the single, Marana Sati Niyamakata Vadna Piliwala, in Marana Manchaki Labena Pratipalat Karmakara Kyabe. Marana Sati Vadima Sanda Apita Bhavana Kamya Kwasanti. අර බේදකාර ශරීරිකේ කතාව වගේ අපේ හිතට නිතරම දාන්න ඕනේ ජීවිතං අනිතං මරණියට. يعني ජීවිතය කියන එක අනිවාර්යෙම අනියත දෙයක්. මරණය නම් ජීවිතයට වැඩිය ෂුව. ඒ කියන්නේ උපැන්න සාතිකයට වැඩිය උපැන්න සාතිකේ පිටපැත්තේ මරණ සාතිකයක් තියෙනවාමයි කියලා දැනගන්න. ඒ මම අර නිතරම කියන කතාවක් තමයි ඔය ඒ මෙල්බන් වල මම පළවෙනි සැරේ ගියලා මාස 3ක් හිටියා. එතනදී මරණ සිද්ධ වෙලා තිනවා මම ගියේ නැහැ මං ගෙවල් වලට යන්න නැති නිසා මෙල්බන් එයාපෝට් එකේ හිටපු ඉලෙක්ට්‍රික් ඉන්ජිනියර් 3rd in the rank ලංකාවේ කොල්ලෙක් බඳින්න හිටියේ මෙඩිකල් ඩිග්‍රී එක MD කරපු ගර්ල් කෙනෙක් ෆයර් එක තියේදී මාස 3යි කැන්සල් එක කරමුලා ඒ ගෑනු ළමයා දැනගෙන තියෙනවා යනවයි කියන නමුත් තාත්තා හිතුවේ නැහැ තාත්තා ඇඳගාවේ හිටියි තාත්තා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ රාජ්‍ය සම්මාන ලැබුව ජ්‍යොතිෂ්‍යක් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥෙක්. මිනිස්සු මැරුණා. මරණ වයසේ මුළු පවුල එක දරුවා හිටියේ තාව. ඊට පස්සේ අර මිනිස්සයා පුළුවන් තරම් උත්සාහ කරලා සීජිනා සාගන්න තාත්තා. අම්මටත් දරන්න බැහැ. තාම මිනිමි ටික පිටිට යනවා අඬනවා. වෙන හින්න ගල්ලන්න හරියට තව ටික දවසක බඳින්න හිටියේ. හරීම මේ හොඳ. ඉතින් අහම්බෙන් වගේ අතුරු සම්බන්ධකින් ඒ තාත්තාව නිමිති කරලා. පොයි දවසේ මගේ ඩිස්කෂන් එකක් ගියා. ගියේදී කතාවකට පස්සේ ගොඩ ආමින්නාස් මට මේ පිළිසත් එක්ක ඉන්නකොට මගේ අර තියෙන වෙහෙස නැහැ හැම පොයිටම එනවා කියන. ඊට පස්සේ ඉතින් මේ කතා කරලා කතා කරලා ඉතින් කිව්වා ඉතින් මැරෙන්නේ මැරෙන්නේ කිව්වොත් චරන් නැතන දෙයක් ඇයිද මැරෙනවා තමයි දුකා තමයි ඉලෙක්ට්‍රික් ඉන්ජිනේ තමයි ඉතින් උඩට මැරෙනවානේ ඊට පස්සේ මනුස්සයා මේක ටික 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 උඩට දාගත්තා ඊට පස්සේ දැන් ප්‍රධාන කරුණ තියෙන්නේ අම්මව බේරන එක අම්මා තාම මලගෙදි මේ මිනි මිනිත් කණත්තට යනවා අඬනවා ඊට පස්සේ මෙන්න මෙහෙම ජවනිකාවක් වෙලා තියෙනවා මේ මිනිස්සු දෙන්නම මං හඳුන්වන මේ වගේ ඊට පස්සේ මේ තිනා වීමවා තැන්දැංගල ගිහලා මං කියනවා කියලා ඉතින් මේ ධර්මයෙන් ඉඳලා ගන්නේ අම්මා මෙල්බන් වල තාත්තා කොළඹ. ඉතින් දෙන්න ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට අම්මා ඇහුවලු තාත්තගෙන් ඔයා ඔච්චර රටවෙලි ගත්ත දෛවඥයා. ඔයා දැනගෙන හිටියේ නැද්ද ওই ළමයා මැරිච්ච බව? මැරෙන බව. අන්තිම මොහොත වෙනකන් මිනිසයා ළඟ ඉඳගෙන යා කියනවා ඒ කැෆෙන් ඩෝසේජ් එකේ ඉන්න හැටි ආසී නැති වෙන්නේ ආයෙ සීයේ නැහැටි දිගටම මැෂින් එකේ ඉඳලා තියෙන්නේ එනේන වෙලාවේ ඒ පුතා කොමියුනිකේට් කරලා තාත්තට කිව්වලු මේක පිළිගන්න ලෑස් වෙන්න කියලා. එයා ඒක පිළිඅරගෙන ඉඳලා. ඉතින් මෙහත් ඉන්නේ බොහෝමත්ම චිත්ත පීඩාවක් තමයි. අම්මා දව උඹයක් දාලා තිනවා. උඹ දෛවඥයෙක් නම් උඹට බැරි වුණාද? මෙයා කිව්වලු ඇත්තටම සියානි මම හරියටම දැනගෙන හිටියා මරණ බව හැබැයි දිනේ විතරයි දැනගෙන හිටියා. මිනිහා කියන ඕනම කේන්දරයක් බලනකොට මරණ බව කාටවත් දෛවඥයෙක් නෑන්න ඕනේ නෑ. ඕනම කේන්දරයක් තියෙනවා නම් මරණ විදුරුවන් දන්නවා නේද? හිතන්නේ ඉතින් මිනිස්සුන්ට ධර්ම සාකච්ඡාට ගියේ නිසා මම සත්‍යයකට හාසියකට හරවලා මොනවද කියන්න පුළුවන්. නැත්තම් ඒක කියවන මිනිහා බකෝ පැන්න මැරෙනවා. එනිසා අපි මෙච්චරම ප්‍රකට මරණයේ යටපත් කරන්නයි මේ සූදු කෙලින්නේ. මේ දේවල් අමුත කරගෙන නානා ප්‍රකාර කරන්නේ. සර්වඥන්ගේ සඳහන් කරනවා මාණ්‍යවට අමෘතයට යන්න ඕන නම් මෘතේ නිතර සීපත් කරන්න කියලා. මෘතේ කියන්නේ මරණය, අමෘතේ කියන්නේ නිවන. අමෘතේ නිතරම සීපත් කරන මිනිහ කවදාකවත් තව කෙනෙක් මරන්න හිතන්නේ නැහැ, අවගම් කරන්න හිතන්නේ නැහැ, කාමීත්‍යාචාරය කරන්නේ නැහැ, සතුන් මරන්නේ නැහැ. එයා දන්නවා මැරෙන. ඒ නිසා මරණය සීපත් කරන එකන නිතරම අවදිමත් වෙන අතර ගත කරන ජීවිතේ භද්‍ර ජීවිතයක් ගත කරන නිසා මරණ මොහොතදී යාට භද්‍ර මරණයක් හම්බ වෙනවා. මරණය සිහිපත් කරගෙන ඉඳ යම් කෙනෙක් මරණය අමතක කරලා කාම මිත්‍යාචාරය කරමින් ඇහැකන පිනවමින් ජීවත් වුණාට ජීවිතේ අනුන්ට හිංසාකාරී වෙනවා, තමන්ට සෞඛ්‍යයට සහ මනකට හිංසාකාරී වෙනවා. මරණ මොහොතදී විශාල බයක් එනවා. එකක් තමන් කරපු දුෂ්චරිත නිසා, දෙක සූදානම් නැති නිසා. ඒ නිසා මරණය අමතක කර ජීවත් වෙන මනුස්සයන්ගේ මරණය ඒකාන්ත අබද්ධ මරණයක්, දුක්ඛදායක මරණයක්. ඒ නිසා අමෘතයේ ධ්‍යාන දින කෙටිම ක්‍රමයක් තමයි මරණය. නිතරම සිහිපත් කරන්න ඕනේ මැරි මැරි මේ උපදින්නේ. නැවත නැවත මැරෙනවා. ඒ නිසා මරණය නම් ස්ථිරයි කියන්නේ. ඉතින් සාමාන්‍ය මේ රටේ නැත්නම් මේ වගේ පරාතක ඔය චතුරාර්ය භාවනාවට මෛත්‍රී භාවනාවට ලොකු පිළිගැනීමක් තියෙනවා. මරණානුස්සතිය උගන්වනවා කිව්වහම කියන්නේ මේ නැති කුණු කන්දලයක් ඔළුවට දාලා අපරාධේ නිකන් මේ ලස්සන ජීවිතේ සෞතුකවලු. ඉතින් තමයි අපේ වනිසන්ත කියනවා මේ රටවල වලට ගිහිල්ලා බණ කියනකොට මරණානුස්සතිය ගැන මතක් කරන්න එන්නපයි ඊගවරුද ඉන්විටේෂන් එක නිකන්. කවුරු කැමතිද? කවුරු කැමතිද මරණානුස්සතිය ගැන කතා කරන්න? මෛත්‍රී භාවනා පොඩ්ඩක් ලව් එකත් එක්ක යන්න නිසා ඒක. අසුභ භාවනාව බුද්ධානුස්සතිය මරණානුස්සතිය කැමති නැහැ. ඕනෙම ජීවිතේ මුල්වසේදී මේ 40 විතර වෙනකන් කිසි කෙනෙක් කැමති නැහැ. ඒක අසුභ දෙයක්. මොකට මේ අනන්නේ කොහොම හරි කතා කරන්නේ? මිත්‍ය අපිට මැදින් මේ කියන දුක් ඇයි මොකටද මරණය සිහිපත් කරන්නේ? නමුත් සර්වඥාන්ති කියනවා යමෙක් නිතර නිතර මරණය සිහිපත් කරනවා නම් යාගේ ජීවිතය හැම්බෙලාම අවදි. කවදාහකත් කාටවත් හිංස කරන්නේ නැහැ. එය සිහිපත් කරනවා මේ දෙපා වේලි බැඳගෙන නඩු කියාගෙන මැරෙන්න නටන්නේ මොකටද? කොහොමනම් මැරෙන්නේ? යන්නේ නැහැ ඒකට. අනුන්ගේ දෙකට ඊර්ෂ්‍යා කරන්නේ කරන්නේ. ඒ මනුස්සයාගේ මරණය සුන්දරයි, අමෘතයට යන්න ලේසි කියලා. ඉතින් ඒ නිසා මරණානුසුති භාවනා කියන සුන්දර පැත්ත අරගෙන බැලුවොත් එහෙම අපි මේ සුන්දර දේවල් කිට්ටු කරන්න හදන්නේ මේ මරණය එක්ක. ඔන්න නිතර එකක් එක ජීවත් වෙනවා නම් මරණය එච්චරම එන වෙලාවෙ එච්චර අපිට කල්පල වෙන්න දෙයක් නැහැ. මොකද ඒක අපි අඳුනන කෙනෙක්ට වෙන්නේ. ඒ නිසා ජීවිතය අනියතයි, මරණය නියතයි. මේකෙදි කියනවා මේ ආනාපාන කතියට මනෝමනසුති කිට්ටු කරගන්න ක්‍රමයක්. ඔය කටුකුරුන්නේ තමයි ඔය කියන්නේ කටුකුරු ඥානසංසය. දැන් අපිට භාවනා කරගෙන ඉන්නකොට ආනාපානෙ පෙනෙනවා. එහෙනම් හරිම කම්මැලි. මොකද්ද ඉතින් ඔය හුස්ම බලලා කාටද හරි කිව්වේ? නැගිටලා යන්නේ ඉතින්. පිටිගහ හුස්මනේ කමාරුයි තමයි ගන්න ගත්තට පස්සේ ඉතින් මේ පේනෝ හුස්මෙන් පස්සේ හුස්ම හුස්මෙන් පස්සේ එතකොට පුළුවන් නම් කල්පනා කරන්න මේක මගේ අන්තිම හුස්ම කියලා කොච්චර උනන්දු වෙද කියලා. මේක මගේ අන්තිම හුස්ම නම් එහෙනම් ගණන් කරලා තමයි කියන්නේ. එහෙම නැත්නම් තුගේ කියලා. ඒක තරකයක් එක්සජරේට් කරලා පෙන්වන ඔය දීපක් චොප්‍රා. එයා කියනවා හින් ඒක තියෙන්නේ අර ක්වොන්ටම් හීලින් කියලා පොතක් තියෙනවා, ටොක්ස් වගේ තියෙනවා, මම ඒක අහලා ඒක ඉගෙන ගත්තා. ඒක කියලා දෙන Hindu ආගමේ විදිහට උප්පත්තියේදී ආවුස තීන්දුවයි කියලා. උපදිනකොට මෙයාගේ ආවුස තීන්දුවයි කියලා. ඒක හදිසි අන්තරකින් කැඩුන නැත්නම් ආවුස තීන්දුවයි කියලා. ඒ ආවුස තීන්දු කරලා තියෙන්නේ කාලෙන්වත් දේශයෙන්වත් නෙවෙයි හුස්ම ගන්න. සාමාන්‍ය විදිහට බැලුවොත් අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට ඕපනින් account එකේදී හුස්ම 13 කෝටියක් හම්බ වෙනවා. ඒ හුස්ම 13 කෝටිය හිමීට ගියොත් 120ක් 130ක් එන්න පුළුවන්. ගාන ගත්තොත් අවුරුදු 50න් ඇතින් මැරෙනවා. කියන්නේ ඒක economically භාවිත කරුවොත් 120ක් විතර ඉන්නේ. ටෙන්ෂන් වෙලා heart beat එක වැඩි වුණොත් විත කලිමුත් මැරෙන්න පුළුවන්. අරක පොඩි කාලෙකින් යනවා කිය. ඉතින් මේක මිනිස්සු දන්නවා නම් මිනිස්සු කොච්චර තමංග හුස්ම පරිස්සම් කරයිද කියලා. යන හුස්ම සාන්තෝ යන තරමට සෞඛ්‍යයට හොඳයි, මනසට හොඳයි, දීර්ඝායුෂ්කයි. නමුත් මේ තියෙන supply and demand theory එකයි මේ තියෙන tension එකයි බලනකොට අපිට පුළුවන්ද මෙවැනි ගිනි ගන්න ලෝකෙක ඉඳගෙන සාන්තව හුස්ම ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ හෝ ප්‍රාණයාම කරන්නේ ඒ හුස්ම ගණන් කර කර ගන්නේ. ගන්න හැම හුස්මක්ම පිට ගන්න හැම හුස්මක්ම ජීවිතයේ තියෙන වටිනාම දේ. වෙන අනිත් ඔක්කොම හුස්මෙන් මැරෙන්නේ. මිනිහගෙන අපි කොච්චර ප්‍රමාදද කියලා. අපි දැන් ඉන්නේ කීවෙනි කෝටියේද කියලා වත් අපි දන්නේ නැහැ. කෝටි කීයක් ගිහිල්ලා තියෙනවද, කෝටි කීයක් එන්න තියෙනවද? කියුව දවසේ ડોක්ටර් කෙනෙක් ඔන්න ටියුමර් එකක් තියෙනවා බ්‍රේන් එකේ, තව මාස දෙකයි කියලා අන්න රත් වෙන වෙලා. ඊට පස්සේ තමයි මේක ඉකොනොමයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකන් පෙන්කලකලි. එතකන් ගානක් නෑ හුස්ම දවසට කීයක් ගන්නවද, හයියෙන් යනවද, හෙමීට යනවද දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ හැටියට ආනාපානේ ගොරෝසු අවස්ථාව කියලා කියන්නේ භාවනා නොදීන අවස්ථාව. හොඳටම සිහිම වෙනකොට ඉතාමත් මෙහෙමිට තමයි හුස්ම ගන්න. කොච්චරද කියනවනම් නොදැනෙන මට්ටම. ඒක තමයි අපිට කරන්න තියෙන ලොකුම මෛත්‍රිය. කෙනෙක් කෙනෙකුට කරගන්න තියෙන ලොකුම මෛත්‍රිය තමයි හුස්ම පිළිබඳව සම්පූර්ණ තමන්ගේ බුද්ධලි වගේ. නැත්තම් මනින බිම්බ වශයෙන් හැම හුස්මකටම අවධානය යොමු කරනවා නම් ඒ මනුස්සයාට මේ මරණයෙන් එන්න තියෙන මේ මරණ අවස්ථාවේදී හුස්ම ඉවර වෙන ගතිය දැනගෙන කල්ලාතුල හැතුලීමක් කරනවා. එද ආනාපාන සතිය ප්‍රාණයාම භාවනා ඒ වගේ අපි කියනවා මහ පුදුම විදියට මේ අනාගතේ අපිට පාහනය කරගන්න බැරි තත්ත්වයට යන්නේ නේක කල්ැතුව දැනගෙන ක්ලාස්ටි වෙන ගැටියක් ඒ නිසා මරණානුසති භාවනාවේ කර අජීව මූණක් තිබුණාට පෙනුමේ මේක යට තියෙන්නේ මරණයේ අමූර්තය පෙන්වන්නේ අපිට මූර්තියට යන්න ඕනේ නම් මූර්තිය හරහා ගියොත් නම් අමූර්තිය තමයි යන්නේ මේ විගතට විශාල වෙනසක් තියෙනවා මේක නිසා වයසට ගියාට පස්සේ මරණ සීපත් කරන කෙච්චර හරියන වැඩක් නෙවෙයි. ඒක කොහොමද සීපත් වෙනකොට එතෙන් බඩ දණ එකයි වෙන්නේ. පුළුවන් නම් කලින් පටන් ගන්න. පුළුවන් තරම් කලින් පටන් ගන්න කියනවා මේ කොච්චර පෙන් කෙලියත් අන්තිමට මැරෙනවා. ඉතින් ඒක කිව්වොත් එහෙම ඒක නිකන් ආමංගල්‍ය දර්ශනයක්. ඔබ මැරෙනවා කියලා කිව්වොත් එහෙම මේ සත්‍යවන්ත උදයරද අහම්තරන්නේ කියලා. හම් සුමන්ට ඇවිල්ලා මොනවද කියන්නේ? ආ ඒ ඔක්කොම පරිසකල කළ ලෙඩක් මොකක්වත් නැහැ. හැබැයි කවදා හරි මැරෙනවා. වටින්නේ නැහැ නේ මේ අර. කිසිම ලෙඩක් නැහැ. රිපෝට් එකේ මොකක්වත් නැහැ. ඔක්කොම කියලා කිව්වා. හැබැයි ස්වාමීන් වහන්සේ කවදා හරි මැරෙනවා.
Thank you.
ඒ කියන්නේ වෙනකොට භවය ඉවර කරන තරම් මේ වෙන මදි භව සම්පatti සඳහා යනවා භව සම්පatti සඳහා යනවා දැන් අර පේසකාරී බැරිවි සෝවන්ම විතරයි එයා ඥාති යන්න බැරි වුණා ඒක නිසා තමයි මේ කතාවේදී උද්දේශනා කරන කොහේද ආවේ කොහෙද යන්නේ කියනකොට එයා කතා කරන්නේ ලන්ඩන් වල ඉඳලා මේ වැන්කුවරව කතාවක් නේ උතුම් ලමිතෙන් නාවද මම දන්නේ කොහේ යනවද දන්නේ දන්නේ නැතිනම් ෂුවර් එකට මම දන්නේ යන බව දන්නේ ඒ පොයින්ට් එකේ මම උඩ අනිත් මිනිස්සු දැන් මේ පුංචි කෙල්ල කියලා උදුහමර කවුද කියලා දැනගන්න දෝ පිස්සුනට මම කියලා ගැහුවා ගහන්නයි මම ඒක තමයි මරණය ගැන නිතර කල්පනා කරනකොට මේ ආර්ථික උද්දමනයේ දිහා බලන්නකො මරණය පැත්තෙන් බලනකොට මොකද්ද මේ සුනාමියක් ආව ගමන් මොකද්ද ගන්න තියෙන්නේ මේ පැත්තෙන් බලනකොට ඕකේ දෙයක් නෙවෙයි එහෙම නැති වුණත් එම අපේ මේක මහා ලොකු දෙයක් ඉඳන් අඩු මහා ලොකු දෙයක් නෝට අනිවාර්යෙන් මරණය කියලා දන්නවනම් මේක හීනෙක අපි රසවත් කෑමක් කනවා. කාලා හීනේ නැගිට්ටොත් තියෙන්නේ කුණු කෙල ටිකනේ කකා ඉඳලා තියෙන්නේ. හීනේදී නම් ඊටාම රසවත් භෝජන සංග්‍රහක තමයි හිටියේ. බක්ගල නැගිටුනේ මොකද? කොන්නෝගේ දෙල්ලමක් මේ ජීවිතේ තියෙන අපි අවදි වුණොත් මේ මරණයට මෙච්චර කරන මේ දෙල්ලම වල කාටද ඔකේ තියෙන වටිනාකම? කාටද නම්බු? අපි කරන්නේ මේ කවුදෝ දීපු ෆැෂන් එකක්. කවුද දීපු ආරයකට නතර කවුද දීපු තාලයකට නතරදී එදි මේ නඩගම වැඩ නැන්නේ අන්තිම උන්ට එනිසා මරණය හරියට අවබෝධ වෙන්නේ හීනෙන් දකින්නේ ජීවිත අවදි වෙනකොට ඒක හීනෙන් උඩ 100ක් පංචේන්ද්‍රයන්ගෙන් ප්‍රබුද්ධ වෙනවා අවදිනාට පස්සේ පැහැදිලිවම දැනවන එක හීනයක් ඒ වගේ ඔය මේ කාර්මයා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඊමණට අවුරුදු 46 දවෝද ඔය ඇන්ජයිනල් ඇරෙස්ට් එකට ගිහිලා තිනවා මැරියා ඉපදිලා තියෙනවා ඊට පස්සේ මම දැන වෙන්නේ ඇතියාට ඔය මේ වැට ඉස්සල්ලාම ඔය වෙස්ටර්න් සයිකොලොජි පටන් ගත්තේ එයා ලියලා තියෙනවලු මෙන්න මෙහෙම වාක්‍ය දෙකක් ජීවිතේ පැත්තෙන් බලනකොත් නම් මරණය කියන්නේ අන්තිම අවාසනාවන්ත කාලකන්‍නි දෙයක් තමයි කාට හරි පුළුවන් නම් මරණය පැත්තෙන් ඉඳලා ජීවිතේ දිහා බලන්න කවදාකවත් මේ ජීවිතේට ආයෙන එකක් නැහැ කියලා මරණය තරම බ්ලෙසින් එකක් මේ නයි ඔක්කොම ගෙවුවට ප්‍රශ්නයක් නැහැ නේද කොච්චර ණය වෙලා නැත්නම් ගෙවන්න වෙන්නේ නැහැ ඉතින් account balance ඉවරයි ඉතින් ඒකට අපි කැමති නෑ අර ණය ගෙවුවා මෙහෙම ඕවර් ටයිම් කර කර ඉන්න කැමති ඒක දැන් හුඟුවට එක්ස්ප්ලොයිට් කරනවා මේ අර near death experience එකෙන් මරණය අර ගිහිල්ලා අපව වෙන කතාවක් කියනවනේ ඒකේ පැහැදිලිවම පෙන්නනවා මේ මරණ මොහොතදී අපිට හම් වෙනේ bliss එක කවමදාකවත් මේ ජීවිතය කරන මොනම ඉන්ටර්සප්ටේකින් ඇහැට රූප පේනලා කල්පනා පිටවක් ගන්නයි. පුදුමාකාර රිලැක්සේෂන් එකට යනවා. ඒක සාමාන්‍යයෙන් අර ටිබෙටන් බුක් ඔෆ් ඩෙඩ් එකේ බාඩු අවස්ථා තුනකින් පෙන්නලා තියෙනවා. ඒකෙ පෙන්නනවා මැරෙනකොටම මැරෙනවත් එක්කම මම මේ මැරුණා කියන පිළිගන්න පුළුවන් නම් නිවනට ඉතාමත්ම චිත්‍ර අවස්ථාවක් වෙනවා කියලා පමා නොවිය ඇල්ලුවොත් තමයි උනේ මැරුණයි කියන්නේ. දක්කුමුක් වෙලා අනම්මන වුණොත් චිත්තක්ෂණේ පණ. ඊට පස්සේ ස්කිල් එක තියෙනවා. බැරිම කර්මයට වැටෙනවා. කියලා බාඩෝ අවස්ථා තුනක් වෙනවා. ඒක ඔය ෆිසික්ස් ඔෆ් ද සෝල් කියලා අමිත් ගුරුස්වාමි එයා කියනවා එනිසා ටිබෙට් රටම පුරුදු කරන්නේ මරණ මොහොතේදී කලබල වෙන්න එපා. මේ සිද්ධුනේ මරණය කියන මරණය බාර ගන්න ලැස්ති වෙනවා. ලැස්ති වෙච්චාම ෂෝටස් කට් එකක් හම් වෙනවා රියැලිටි එකකට. අපිට වෙන්නේ මොකද්ද අපි ලෑස්ති වෙලා නෙමෙයි ඉන්නේ ඒ නිසා මරණය වෙන වෙලාවෙදී අපිට මහා විශාල අන්බ්ලොක් කරන්න ගියාම මහා අවුලකට යනවා නමුත් මේ මරණය හොඳට අත්දකින්න ආනාපාන සංසිඳනකොට ආනාපාන සංසිඳිලා අපේ සෙන්සර්ස් වලින් කැපෙනකොට මරණය තුනින් අපිට අත්දකින්න ඒක අපිට බය හිතෙන්නේ දාඩිය ගන්නේ කිලිපුණන්නේ ඔක්කොම එන්නේ අර දන්න කනෙක්ෂන්ස් නැති වෙනවා ඒ අර ඔරියන්ටේෂන් එක නැති වෙනවා එකෙච්චම ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණ විඥානය ඉන්ද්‍රියයන්ගෙන් පොඩ්ඩකට ඉබ්බනිකන් කට් ඇතුළට ගියා වගේ බංකරයක් ඇතුළට ගියා වගේ ඇතුළට යනවා. යනකොට සාහලනවා. යනකොට වේගුලනවා. මේ මොකදුනේ කිය. නමුත් ගිහලා සෙටල් වුණාට පස්සේ තේනවා ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සැපයන්ට වැඩිය විශාල කන්ටේන්මන්ට් එකක් මේකේ තියෙනවා. මේක වෙනම ඉක්ලිබ්‍රියම් එකක් තියෙනවා. මේක වෙනම සමතුලිතතාවයක් තියෙනවා. ඒක ගන්න පුළුවන් වෙන්නේ ෆැමිලියරයිසේෂන් වලින් විතරයි. ඒකට උහුරු කිරීම. ඒක තමයි මගේ හැබෑ නිවස කියලා තේරුම් ගැනීම. අර ඔරියන්ටේෂන් එක මාරු කරන්නේ. ඒක රිලිජියස් වැඩ. ඒක ස්පිරිචුවල් වැඩ. කවදාකවත් ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ කියලා. කවදාකවත් එතන ගියාට මේකයි හරි අරක වැරදි කියන එක ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් බුදුහාමුදුරුවනේ අහලා තියෙන්න ඕනේ කියලා කියනවා. පරතෝකෝෂය අවශ්‍යයි. මෙතෙන්ද යනකොට ලෑස්තිලා යන්න මේ ඉඳුරන් හා සම්බන්ධ දේ තිරසනුන්ට සමාන සපක්. මිනිස්යාට විශේෂිත එකක් තියෙනවා ඉඳුරන්ගේ වෙන් වුණාට පස්සේ. අන්න ඒකට ගිහින් ඒක බාර ගන්න ඕනේ. ඒකයි මගේ වඩා සැබෑ නිවස කියලා තේරුම් ගත්ත කෙනාට විතරයි අනුසය කියලා එකක් ගන්න පුළුවන්. විකට ලක්ෂණ ශ්ලෝකයක් තියෙනවා මේ සංස්කෘත ශ්ලෝකයක්. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේත පශු සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශු සමානක්. ඒ කියලා තියෙනවා මේ ආහාර සෙවීම ආහාර ගවේෂණය නිද්‍රාව භයසා මෛතුන සේවනය කියන එක තිරිසනුන් හා මනුෂ්‍යයන්ට සියලුම සමානයි. සත්ව වශයෙන් ජීව වශයෙන් ආහාර සෙවීමටයි නින්දටයි නිතර බය නිසා මේ දේවල් හොයන්නේ. ලෝකේ තියෙන සෑම ඩිස්කවරි එකක්ම බය නිසා එකක්. ඒකයි මෛත්‍රීනස ජාති භෝ කිරීමයි කියන හතරයි. ඒකෙන් මිනිස්යා හා තිරිසනු සමානයි. ධර්මේන තේෂා මතිකෝ විශේෂ. මිනිස්යාට තියෙන විශේෂත්වය තමයි ධර්ම. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මේක මට විතරයි තිරිසනුත් නැහැ කියලා ඉතින් සාස්ත්‍රුදු පෙන්නලා දෙනවා. යමෙකුට ඒ ධර්ම නැත්නම් මිනිස්යා තිරිසනෙක් තමයි කියලා. ඒ ධර්ම කොටාද මනුෂ්‍යයට විතරක් ලැබිය හැකි මේ ධර්ම කොටාසේට අගයක් දෙන්නේ නැත්නම් ආඩම්බරයක් දෙන්නේ නැත්නම් සත්තු වගේම කැමැටයි නිදා ගැනීමටයි බයටයි මයිතුනදේට ගත කරනවා නම් හරකෙක්ගේ මිනිහගේ ඇති වෙනස මොකද්ද කියලා. තර්කේ එනිහන් එංගියක් තියෙන්නේ. ඉතින් මේ හම්බෙච්ච මනුෂ්‍ය ජීවිතයේ මේ බුද්ධෝත්පාද කාලේ මේ ධර්මය අහලා ඒකට ගත කෙරුවේ නැත්නම් අපි නිකන් හුදු ජීවීන් බවට පත් වෙනවා. හරකෙක්ගේ නිකේ වෙනසක් නැහැ. මරණානුස්සති කාදාවත් තේරුම් ගන්න බෑ. මිනිස්සයාට පුළුවන් දැනගන්න මේක ඉස්සරහට වෙනවයි, අනිවාර්යයෙන්ම වෙනවයි කියලා. ඒක සිහිපත් කිරීම නිහිලිස්ටික් නෙවෙයි. ඒක සිහිපත් කිරීම නැස්චාර්ත නෙවෙයි, උච්චේදවාදී නෙවෙයි. බුදුජානක ආගය කරනවා නිතරම මරණ බව සිහිපත් කරනවා. එතකොට මේ හැම වෙලාවම අවදී ජීවත් වෙන්නේ. අවදී නිසා අනු තහණි කරන්නේ නැහැ, පරිසිට තහණි කරන්නේ නැහැ, තමන්ට දෙත් දෙන්නේ නැහැ. මරණය සූදානම්. ඉතින් මේක ගන්න ටෙක්නික් එකේ කියන්නේ ජීවිතං අනිතං මරණාන්තං. ජීවිතං අනිතං මරණාන්තං. ජීවිතං අනිතං මරණාන්තං. හැම වෙලාවෙදීම ඉක සිහිපත් කරන්න කියලා. උග භංග ඥාන අවස්ථාවේදී විපස්සනා වෙදී ඕ මොනවාක්වත් නැහැ නිකන් මේ වීදුරකින් මෙහෙම මූණට ගහලා ගහන වීදුර කුඩු වෙලා යනවා වගේ හැම දෙයකම පේන්න පටන් අර ගන්නවා. අත තියන්න තැනක් නැහැ විනාශ වෙනවා. අත තියන්න තැනක් නැහැ ලේසර් බීම් එකක් වගේ. ලේසර් බීම් එක වදින එක පුපුරනවා. ඒ ලේසර් එක ගියාම ඇතුළට ගිහලා වදිනවා ඒත් පුපුරනවා. තව වදිනවා. අන්නේ වගේ ඉතින් අවෙල්ලි ලාම්පුවක් ඇල්ලුවා වගේ පුපුරු 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 යන්න පටන් ගන්නවා. ඒක එතෙන්දී මේ ධරණ එක එතෙන්දී ඒකට මුණ දෙනවයි කියන එක පුංචි විහිරත්වයකින් කරන්නේ. පුංචි කැපකිරීමකින් කරන්න බෑ. පුංචි දානකින් කරන්න බෑ. සම්පූර්ණ දැනගන්න ඕනේ මේකයි සත්‍යය. අපි රකගෙන ඉන්න හදන්නේ බොරුව. ඉතින් එතෙන් දෙන්නේ ඉස්සර තමයි ඔය වීරිය ආරම්භ ධාතු, නික්කම ධාතු වශයෙන් උඩට පන්නරේ කියලා ගිහිල්ලා කේනකොට මේකට මූණ දෙන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. එන විදිහට මූණ දෙන එක විතරයි තියෙන්නේ. ඒක මේ මරණානුස්සති විපස්සනා වශයෙන් වඩන හැටි. වඩන්න දෙයක් නැහැ වැඩෙනවා. මේ ආන්නේ සමත වශයෙන් වැඩ නැහැ. සමත වශයෙන් නා රිසයිටේෂන් තමයි ෆෝමියුලා එකක් අරගෙන මන්ත්‍රයක් වශයෙන් නිතර නිතර කීකයින් එක තමයි තියෙන්නේ. ඒකදී මේ ගැකී කොලයක් මන් දෙන්න කාටද ඕන මේ ඉන්දියාවේ ටිබෙට් වල හිටියා මේ මිලරේ පයි කියලා හොඳ ඒ පරම්පරාවේ අන්තිම හිටපේක නෑ. එයා ලියලා තිනවා මිලරේපාගේ අමාවතුර කියලා songs of මිලරේපා කියලා පරිවර්තන වෙලා තිනවා. මිලරේපාගේ අමාවතුර කියන එක හික්කොඩ කේමනන්ද හම්බු සිංහලට දාලා තියෙනවා. අනේ ඒක pages දෙකක් තියෙනවා මරණය කියන. හරි ලස්සනයි ඒක ලියලා තියෙන හැටි. මේ පන්නේට මතකද මම ඔයාලට මේ අර සුද්දාගේ කැලි වෙන ෆයිල් එකක් තියෙනවා කළු පාට එකක්. අනේ ෆයිල් එකේ කියන බෑනේ මම හිතන්නේ ඒක තියෙනවා කොලේ. ඒගොල්ලේ කොච්චර හොඳද කියනවනම් කමල් මහත්තයාගේ තාත්ත නැති වෙච්චලාගේ ඒක තමයි නෝට් එකකට ගහලා මිනිහ ළඟ තියලා තිබෙන්නේ. මරණ දැනීම වෙනුවට ඒක තමයි තිබුණේ. ගිනිපු ගිනිව එකන ෆොටෝ චැට් කරලා බෙදලා දීලා තිබුණා මේ මරණය පිළිබඳව වෙන පැත්තකින් පෙන්න නැති බුද්ධ ධර්ම තමයි මහායානෙ. පිළිලා දීලා කියනවා මාර්යා විතර මේ ප්‍රජාතන්ත්‍රවාදී කිසිම කෙනෙක් නැහැ කියලා. කිසිම කෙනෙකුට වෙනස් කරලා සලකන්නේ කියපු දේ හරියටම කරන්නේ එකම එක උච්චරයි. දේශවාණ කියන දිහා බලනකොට හොඳට තේරෙනවා ඒ මිනිස්සු ඡන්ද ගන්නකම් විතරයි. අනමන්තගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. කිව්වොත් කරනවා. අනික ඒකේ මරණ දිහා බලනකොට ඒක උපහාසයක් වෙනවා. මරණය කියන එක නිකන් විහිළුවක් කරගෙන. ඒක තියෙනවා රචන තුනක් තියෙනවා කලේ. එකක් කලීති බ්‍රාහ්මණ මරණය ගැන කියන හැටි. එකක් තමයි මිලරේපා කියන එක. අන්තිම මේ ළඟදී පොතක් ලියුණා ව්‍යාධියරිස් නෝ ડોක්ටර්. මේ දොස්තරලට කපලා ලියපු පොතක්. يعني සාමාන්‍ය ෆස්ට් නෙවෙයි හෙල්ත් වර්කර්ස්ලාට ලියපු එකක්. වොරන් ඩේවිඩ් වොරන් කියලා භාෂා 50කට දාලා තියෙනවා. අනික අන්තිම රචනයේ කියනවා දොස්තර කෙනෙක් ඇතුළු අමාරු පළාතක ගියාම කලීතු වැඩි හරියම ෂොක් පොත. يعني ෆස්ට් එක දෙලින් යහට ගිහිල්ලා. බැරිමතන ලෙඩා මැරෙන්න හදනවා නම් ඒකට උඹ ලෑස්තිලා හිටපන් කියලා. ඒක gift එකක්. පොරකනෝ දැන් මැරෙන්න ලෑස්ති නැහැ නායි මිරිකන්න යන්න එපා. ඉවරනේ ගේම එකටන්නේ. අන්න ඒකට හිත හදන්න හැටි වෙස්ටර්න කෙනෙක් කියලා කියනවා. ඔය මනසට අnderම. උඹට ආය පොරකන්න දෙයක් නැහැ මරණ කියන්නේ. උඹ කරපු දෙයක්වත් මේ කවදාකවත් ජීවිතේ නොවිච්ච දෙයක්වත් නෙවෙයි. ඔබ තමයි ලොකුම බ්ලෙසිං එක. අනේ ඒක තුනම ඒකත් මම සිංහලට දැම්මා. ඒ තුනම ගහලා මම හැදුවා මේ මර පත්‍රිකාව. ශෝකාලාපයයි මේ කියලා මම දැන්ින්ම ගහන්නේ ලංකාවේ. අනේ වයික ශෝකයේ කියනකොට මේකේ සුන්දරත්වය මරණය කියන සුන්දරත්වය ඒ ගෝසාමිගේ පොතේ Physics of the Soul කියන එකේ වෙනම චැප්ටරයක් තියෙනවා. හරිම ලස්සනයි. බුද්ධඝම නෙමෙයි හැබැයි ෆැක්ට්ස් කියලා දෙනවා. මේ මරණය සංගිලා තියෙන දේ කවදා මිනිස්සයා එක්ස්ප්ලෝර් කරයිද? මනුෂ්‍ය පුදුම බයක් තියෙනවා. කවදාකවත් කැමති නැහැ මරණය ගැන කතා කරන්න. නමුත් එතන තියෙනවා පුදුම රහසක්. මූර්තියයි අමූර්තියයි අතර තියෙන සම්බන්ධය. ඒකට ලෑස්ති වෙන්නේ නැත්නම් නිවන් දකින්නම් බෑ. මට ඒකත් මතක් වෙනවා. මුනිත ජිතු මැත්තේක මම 79 වාඩි වුණා භාවනාවකට මේ නුවර ලේවැල්ලේ පාතිමාරික් කීට් එකේ කතෝලික පල්ලියක අපි ගිරුවේ. ඒකෙදි එතුමා කිව්වා අතර මගේ ඉංග්‍රීසි ගොඩුරුලයි කාලේ යන්තම් ගැට ගන්න නැහුවේ කවදා හෝ පරියන්කේදී මරණය අත්දැකේ නැත්නම් නැත්නම් මරණය අත්දැකකට පහුවෙන්දා තමයි සෝවන් වෙන්නේ. පරියන්කේදී මරණය අත්දකින්න ඕනේ. මේ ජීවිතේ නෑ, මේ කය නෑ, මේ සැලසුම් මොකුත් නෑ, ඔක්කොම කුඩු වෙලා යනකන් නොසැලී හිටියොත් ඊට පහුවෙන්දා තමයි සෝවන් කරන්නේ. මරණය අත්දකින් නැතුව අඩුගානේ මේ පළවෙනි සර්ටිෆිකේට් එකක් හම්බෙයි. පළවෙනි සෝවාන් කිව්වට එනිස අපි කරන්නේ දීවිත දාණේ, ඒ කියන්නේ දස දාන වස්තු දීලා, අංග දාණේ දීලා, ඇහැකන දිවනාගේ දන් දීලා සෝවාන් වෙන්න ඉතලා මේ කයයි මේ ජීවිතයයි කියලා දාන්න. හිතා ගන්න බෑ අපි මේ කරන උදාර කෘත්‍ය, අපි මේ කරන මේ සොල්දාදියෙක් යුද බිමේදී කරනට විශාල දෙයක් මේ කෙරේ. කැනරුවට නැති කිව්වේ වින දාහක් දිනලා යුද්ධයක් දින සොල්දාදෙකුට වැඩි සමන් කවුද කියලා අවබෝධ කරගන්න හදන යෝගාවචරය වටිනයි. මෙදී තමන් ආශ්‍රය කරපු වටිනාම මේ බේස් එක පිළිගන්න. පිළිගන්න පස්සේ හම්බ වෙන්නේ අපි හිතුවට වැඩිය බොහොම සුන්දර දෙයක්. අපි හිතන විදිය කහලා කන්නේ මොකක්ද? මූර්තයක් නෙමෙයි අමුතේ හම්බේ. නමුත් අපේ ඉතිහාසය, අපේ සාහිත්‍යයේ, අපේ ජනවහරි මරණයට කද්දාකට තරක් හම්බෙලා දෙන්න බෑ. ගිය ගමන එක නැස්චාත්තට යනවා. නමුත් මෙඩිටේෂන් සර්කල් එකේ, ස්පිරිචුවල් සර්කල් එකේ හොඳටම අවබෝධ කරලා තියෙනවා මේ මරණයගේ අපිට හම්බෙන. ඒ කියන්නේ අපි ලොකු සාමිනියන්සේ නැති වෙනකොට මම පැවිදිලා අවුරුදු දෙකයි. මම තමයි ලොකු සාමිනියගේ ප්‍රධාන උපස්ථායක වුණේ. ඇත්තටම කියනවා මට ඇඬුම් ගියා. මට අසෝභනයක්. මොකද මම භාවනා කරන මිනිස්සුක වශයෙන් මට අන්නන්න දෙයක් නෑ. නමුත් ඒ තිබුණේ මේ රිෆ්ලෙක්ෂන් එක තමයි. එතකොට හිතියා මේ මට කතා කරගන්න බැරුව ගියා කියනකොට. ඒකයි නිකන් අර තාත්තට තියෙන වගේ හැඟීමක්. ඒකට මයිලංග හිතියා තව හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු කියන මොකද ආයතන කියලා. එතෙ මංග නැහැ මනසනේ කියලා මං යටපත් කරලා දැසි කිනෝ ආයෙත් මොකද මෙහෙම බලන්නකො දැන් ලොකු ස්වාමීන් වහන්සේ ගියා උන්වහන්සේට දැන් සල්ලි තියෙන කට්ටිය ආයෙත් දුම් පරණ කාර්යයක් කරන අලුත් එක ගන්න නැති බැරි මිනිහා තියෙන එකට කෑලි දාලා රිපෙයාර් කරනවා අපි කරන්නේ පරණ කාර්යයක තුනක දැන් ලොකු ස්වාමීන් වහන්සේ අලුත් කාර්යයක් කරනවා නැදට යමක්ම තියෙන නිසා උන්වහන්සේ කියලා දැන් අලුත්ම ෆ්‍රෙෂ් brand new එකක් අපි කරන්නේ රත් දානවා අන්නාඩි දමනවා පරණ මැෂින් එකම නේදුවන්නේ ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේට වෙච්ච එක හොඳ වැඩක් කියලා යන්න අරින්ද ඒක ඕගන කතා කරන්න දෙයක් නැහැ මරණයේ රිෆ්‍රෙෂ්මන්ට් එකක් නැත්නම් කාඩ් කුට්ටම අනලා නැවත අනලා බෙදිල්ලක් වෙන්නේ නැපයි ඒක කොලි තිබුණත් හොඳයි මම මේ කතා කිව්වට ආමේතිය කවුද කැමති මේක කියවන්නේ සිංහලෙන් තියෙන්නේ මේක මං කියවන්න කියන්නේ මෙන්න මේක ඇල්ල අනිකට ඕනේ නම් කියවන්න කියන්නේ
මරණය පොලියට ගත් මුදල නැවත ගෙවිය යුතු වේ. මරණකු හට කවුරුත් ඒ ඒ සැටියෙන් වන්දි ගෙවිය යුතුය. එය මගහැරීමට සිතා ගැනීම බොළඳය. මරණු ළඟාවන විට පොහොස තුන්හට අල්ලස් දී ගැලවිය හැකි නොවේ. මරණු ළඟාවන විට වීරයනට සුරත ලෙල දෙන මුවහත් කඩු පෙන්නා ඔහුගෙන් ගැලවිය හැකි නොවේ. චපල ස්ත්‍රීන්ට වසඟවන මාරයේ ලොව දැකිය හැකි නොවේ. කවර දක්ෂ ආචාර්යවරයෙකු හටද ඉගැන්විය හැකි
පාඩමක් නැති
බියගුල්ලන්ට පසුව එන්නම් කියා මාරයා රවට ජය ගැනීමට හැකියාවක් නැති. කිනම් මැරවරයෙකුට වුවද තම බල පුළුවන්කාරකම් පෙන්වා මාරයා බියගැන්වීම කළ නොහැක්කකි. සම්භාවනීය පූජකවරයෙකුට හෝ විශාරද වෛද්‍යවරයෙකුට හෝ මාරයා සමග දිගින් දිගට පණිවිඩ හුවමාරුවට යෙදිය නොහි. තමා රැක බලා ගන්නා මුරතවලුන් හෝ අරක්කින සිටින දෙවි දේවතාවුන් හෝ මාරයා හමුවේ ඔබ මගහැර යෑමයි. තවමත් යන්තමින් නැවිෙන අඟුරු කැවැල්ලක් මේ අවසානයේ අලුයට සැඟවි අවසන් හුස්ම බිඳ නිසි විවේකයේදී ඒකාන්තයෙන්ම නිමී යනවා ඇති. මරණාසන්නයේදී ඇතැම තව දින ඉල්ලති. තව අය තරු ගනිති. තවත් අය හඬා වැළපෙති. ඇතැම ලෞකික දේ ගැන සිහිපත් කෙරෙති. තවත් සමහර තමා උගත් දේ අන්‍යයන් භුක්ති විඳී යයි බිය වේ. කොතරම් ආදරේ අනුකම්පාව දක්වන මිනිසුන් සිටියත් තම අවසන් ගමනට ඒ කිසිවෙක් නැති. ඔවුන්හට කළ හැක්කේ හොඳට පාර්සල් කර වතුරට හෝ ගින්නට දමා තම තමන්ගේ වැඩ බලා ගැනීම පමණි. ඒ සඳහා ඔහු ඔබ හැර දමා ඉක්මනට නිමෙත් බලා යාමට සූදානම් වෙනවා ඇති. මරණාසන්න මොහොත ළඟා වූ විට කිසිවෙක් හෝ තමාට උපකාර විය හැකියයි තීට විය හැකියයි තවමත් සිතාගෙන ඉන්නවාද? එයනම් මහත්ම මුලාවකි. ධර්මයේ නැත්ව ඉන්නතා ඔබ මේ මුලාවෙන්ද ඈත් නොවී සිටින්නේය. මේ මුලාව දුරුකොට මරණට නිසි ආයුෙන් මුහුණ දීමට ඔබට ඇති එකම එක උපකාරය තීට පිළිසරණ නිර්මාණ සදහම් පමණි.
ලස්සනයි ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න. මේකේ තව වචන දෙකක් තියෙනවා ඒ නිසා මම මේක තියෙනවා මැරෙන්ඩින් කෙනෙක් ඉන්නවා ෆොටෝ කරලා තියාගන්න. කැමති නම්. මේකට තව එක කැලයක් දාන්න පුළුවන් මේ මිලරේපට අමතක වෙච්ච කැලයක් තියෙනවා. දැන් අපි මේ ආලවට්ටම් කරන බොහොම ඇඟි බැදීගෙන සමීපව ගත කරනවානේ අපි යාළුකම් කරගෙන බැරි වෙලා ආහාර. දැන් අපේ ගෙවල් වල අපි බොහොම ලස්සනට අත්තමුත්තගෙන මැරිච්ච මිනිස්සු ආවොත් එහෙම දුම්මල ගහලා නෙලවන්නේ. නිකමට හරි කියන්න බැරිච්ච මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා රැයට හොල්මන් කරනවා කියලා. අර තියෙන කිසිම ප්‍රේමයක් මොකක්වත් නැහැ ළඟම ඉන්න බලවත්ම කට්ටඩිය අල්ලගෙන ගානම් ගෙවලා කියනවා පලාතර එන්න තියෙන කුක්කිය ගන්න මුහුතට දාන්න. බන්ධනයක් කරනවා. ඉන්නකන් තමයි මේ හේතුව. බැරි වෙච්ච ගමන් පොඩ්ඩක් එහාට ගිය ගමන් මේ මූණ දැක්කොත් තීනේ ඉවරයි. පහුවෙන්න කාලකන්නේ. ඉතින් මේ 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 කට්ටේ මේ දිවිය පයින්නකන් තමයි මේ ආලවට්ටම තියෙන්නේ. ඉතින් ඒක නිසා මරෙන්නේ ඉස්සෙල්ලම මැරෙනවා වගේ සලකන කටයුතු කරන්න ගියාම කිසියම් ප්‍රශ්නයක් නැහැ. ඔය අභිනික්‍රමයේ තියෙන්නේ ඉච්චා. අභිනික්‍රමණය කියලා කියන්නේ කිසි කෙනෙක් එක තරහක් අපිට නැහැ. ඉතින් අතාරින්න වෙනවා නම් ඕක මැද්දුම් බණ්ඩගේ ලොකු බණ්ඩයි කතාව වගේ. ලොකු බණ්ඩ ඇදලා ගන්නකොට අම්මගේ ධාරිය එල්ලුණා නේද? දුම්බණ්ඩ කතාවේ ගෝ අයියා අපි හැලෙකල පවුලේ ඔබ බය වෙනොත් අපේ පවුලට රවුස්තුයි මමට මැරෙන්නට පෙන්නන ගහල ළඟට ගිහිල්ලා කිව්වා මම දංගෙඩි ඔළුව තියෙනවා පන්සිල් බත් වාගේ වට පස්සේ ඒක දැරෙන් කම්පා ඉවරයි බය වුණාට මැද්දුම්බණ්ඩ කවවල ලොකුබණ්ඩක් කරුවා ලොකුබණ්ඩ විතරයි මැද්දුම්බණ්ඩ විතරයි දීලෙක් පාටපත් ලොකුබණ්ඩ පිටයක් උනේ නැහැ කොහොමකම් මරම එනවාම එතන ඉඳලා ඔකට ලෑස්තිලා ඉන්නවා කියන එකට පොඩ්ඩක් අපි උකින් ඈත්ලා ඉන්නවා කියලා කියන්නේ කාගුත් එක්ක අපේ ද්වේෂ කිරිල්ලක් තරහක් නෙවෙයි මේ වෙන්න තියෙන්නේ පොඩ්ඩක් රිහසල් කරනවා ඒ කාය සංස්කාර හරිනවයි කියනකොටම ඕකේ සංඥා වෙනවා වාචී සංස්කාර හරිනකොටම සංඥා වෙනවා මනෝ සංස්කාර හරිනකොටම සංඥා වෙනවා ඒක තමයි ඔය බය වශයෙන් නීරසකම වශයෙන් ඒ කාර්යකම වශයෙන් එන්නේ ඉතින් ඒක හරහා යන්න කියන හොඳ භද්‍ර යවෝනේ ඉන්නවා ඒක ආගමික කටයුත්තක් වශයෙන් සලකලා හද්දාවෙන් සලකලා වීර්යයෙන් සලකලා ඔබට ගියාට පස්සේ මරණය අඬ ඉස්සෙල්ලම මෙලවදීම මරණය අද්දකට පස්සේ මරණය එනකොට යාට ඉච්චතම ලෝ කලබෙන්න දෙයක් නැහැ මොකද ඒ ලකුණු ටික රියස් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අමෘතයයි මෘතයයි දෙකේ බොහොම සුළු වෙනසයි තියෙන්නේ. මරණය සහ නිවන අතර ඉතාමත් අද සම්බන්ධකමක් තියෙනවා. නමුත් අපේ සම්මුති ලෝකයේ මරණය සම්පූර්ණ අමංගල්‍ය වූ අවාසනාවන්ත වූ කාලපණිදයක් වශයෙන් පත් කරලා මේක මේ භාවිතාවට යන්නේ නැති දෙයක් කියලා. ඒක නිසා තමයි මේ ඔය නියෙදෙත් එක්ස්පීරියන්ස් දැන් මේ හොයන්න පටන් ගන්න කියන්නේ ඒකෙන් කියනවා පුදුම කන්සිස්ටන්සි එකක් කියනවා කියලා. ඒක ඉතින් හැබැයි අර එන්ජිනියර් රෙස්ටිකින් පස්සේ සී ආපු කට්ටිය. අනිත් ඒවා ඔප්පු කරන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා මේ ડોක්ටර් මාත්‍යා කියපු එක තමයි කියන්නේ. කිසියම් ලෙඩක් නම් පේන්න දෙයක් නැහැ. ඒ වලට හැබැයි මැරෙනවා මැරෙනවා. ඊට පස්සේ අනත් ලක්ෂණ සූත්‍ර සඳහන් පරිදි රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී අජත්ත බහිතා ඕලාරික සුඛම ලෙස බැලීම කර්මාකර විතර කර දෙන්න රූපෝපාදාන ස්කන්ධ අජත්ත බහිතා බැලීම පැහැදිලි නමුත් වේදනා සංකාර විඥාන අජත්ත බහිත ලෙස බැලීම නොතේරේ කර්මාකර උදාහරණ සහිතව පැහැදිලි කර දෙමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි රූප පදන් ස්කන්ධ පිළිබඳව අජත්ත බහිත බැලීම මට බුද්ධඝම දෙන්න ඉස්සල්ලම අපේ දීන් නැති වුණා මනුෂයා දෙමළ මිනිස්සෙක් කවුද කතෝලිකාව. හරිම නිහතමානී මිනිස්සෙක් යුනිවර්සිටි එකේ අපි තමයි සම්පූර්ණ මිනිහ බාර ගන්න කටයුතු කරේ. ඔක්කොම කෙරුවේ චර්ච් එකේ. අන්තිම වෙනකම් අපි සම්බන්ධ වුණා. අන්තිමට මේ මිනිහ වලල්ලලා ඇස් ටු ඇස් සොයිල් ටු සොයිල් කියලා මිනිහ පෙට්ටියට පස්තික දානකොට මට කිව්වා. ඇතුළත තියෙන පස් මේ පසට එකතු වෙනවා ඇෂ් ටු ඇෂ් පණ තියෙනකන් අපි මේකට පස් ටිකක් හටෙන්න දෙන්නේ අලු ටිකක් හටෙන්න දෙන්නේ නැකින මරණයට පස්සේ ආයෙත් අර අභ්‍යන්තර පතවි ධාතු බාහිර පතවි ධාතු දෙකක් අභ්‍යන්තරේ තියෙන තීලු ධාතු ඒක නම් ගිහිල්ලා වෙලාට ආපෝ ධාතු එකතු වෙනවා කියනකොට අර මිනිහ බෙහෙත බොල් බොල් සද්දෙට දඩස් කාලා වැටෙනවා පාද කිව්වා ඇෂ් ටු ඇෂ් සොයිල් ද සොයිල් කියනකොටම එතකොට මම යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ හිටියේ රදම ඒකම සාරිකු ස්වාමීන් බුදුරජාණන් වහන්සේ රාහුල් කුමාරට කියනවා අධ්‍යාත්ම පටවි ධාතු බාහිර පටවි ධාතු වේවේසා රාහුලේ ඔබේ තියෙන ඔබේ ඇකිලි කියන පටවි ධාතු ඇට මස් සම් ලේ නහර ඒකමයි පිට තියෙන්නේ දෙකම හුදු පටවි ධාතු තමයි උඹට අම්බෙච්චි හැමෙන් ඇතුළත කොටස මේක මම කියාගෙන හිටියට ඔක කවදාද ඔක ආයෙත් අර මහගොඩට වැටෙන්නේ එදාට පටවි ධාතු පමණයි අජත්තව ආපෝ ධාතු බහිද්ධා ආපෝ ධාතු වේවේසා ඇතුළත කියාගන්න එකයි දැන් ආස්වාද ප්‍රසාර කරනකොට කොයි දුව තියෙන හුලන් ටිකක් අපි ඇතුළට ගියාට පස්සේ ඒ හුලන් ටික මගේ කියලා. ඒකේ තියෙන ඔක්සිජන් මගේ ඔක්සිජන්. පිටිකිරුවට පස්සේ ආයෙත් ආයෙ දහදෙනෙ ඉන්නේ. ඇතුළේ ඉන්න නම් මේක මැස්සෙක් වහන්න දෙන්නේ අප්පා උලකක් වදින දෙන්නේ බොහොම හරස්සපො. නමුත් ඒක බොහොම සුළු අජත්ත බහිද්ද අතර වෙනස. ඉතාම සුළු දෙයක්. ওই පළවෙනි වතාවට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්ත්වේ ඉඳලා විඥාණය ලාවට අනින්ද ප්‍රතිපද වෙනකොට ඔය ලිමිට් එක කඩලා අජත්ත බහිද ලිමිට් එක කඩලා එතකොට ඇතුළත එකයි පිට එකයි සම වෙනකොට අපිට මමයා ඩිලිමිටේට් කරන්න බැරි වෙනවා මමයාගේ මරියාදාව නැතු වෙනවා සීමාව නැතු වෙනවා ඉන්න බව දන්නවා හැබැයි ෂේප් ඇන් මැනර් එක නැති වෙනවා මෙයාගේ ෂේප් එක හිතන්න බෑ මැනර් එක නැති වෙනවා ඔතින් සෑහෙන බයක් එනවා මොකද නිකන් හරියටම ඇතුළේ තියෙන එකයි පිට එකයි නිකන් කලවම් වුණා වගේ ඒකට කියන්නේ no boundary level එකට යනවා boundary කඩලා යනවා මෙතෙක් කල් අපි ඔය දෙතිස් කුණු පෙගන්න අත්ති ඉනස්මින් කායේ කේසා කියලා පටන් ගන්න එක ඉස්සෙල්ලා දෙනවා පොඩි ඩෙෆිනිෂන් එකක් උද්දම් පාදතල අදෝකේ සමත්තක තච පරියන්තන් කියලා බුදුහාමර කියනවා දැන් ඔබ කබන්න හදන ඔබේ ශරීරයේ පාදතලයෙන් උඩ කෙස් වලින් යට හැම පරියන්ත කරගෙන නැත්තව කොටස් තමයි ඔබ අජත්ත කියන්නේ. ඒක තමයි ලිමිට් එක. පාදයෙන් උඩ කෙස් වලින් යට හැම ඔබ තමයි දෙකක් දෙක තියෙන්නේ. ඔකින් එළිය තියෙනම බයිද්දා. ඔන්න අපි වාඩි වුණා කියන භාවනා. භාවනාට වාඩි වෙලා අපි ශරීරෙට හිතියොත්. හරිද හිතියොත් වහම අපිට මේ ශරීරයෙන් පිට දේවල් බයිද්දා ඒකට හිතියොත් අසතිය මම දැන් මෙතන ගියාම සත්‍ය කියලා මම හිතේට ගත්තා. ඇරන ගියාට පස්සේ ටික වේලාවක් ඉන්නකොට හිතවිලි වේදනාවක් හද්ද නැත්තම් අපිට තේිනව සමාල්ලාට හුස්ම ගන්න එක හොඳට වැටහෙනවා නම් ගුරුවරු කියනවා කය අමතක කරලා හිත උඩුකයට ගන්න. දැන් උඩුකයට ගත්තාම මම උඩුකය යටි කයත් දැන් බහිද්දාවේ. ඒ ඉස්සෙල්ලා මේ ඔක්කොම මම කියලා නෙගත්ත දැන් උඩුකයට ගත්තට පස්සේ යටි කය බහිද්දා උඩුගය විතරක් හිත යටිගයට කිව්වොත් හිත ගන්නයි කියන්නේ. සතිය ගන්නයි කියන්නේ. ඔහොම කරගෙන ඉන්නවද කියන පුළුවන් එක පොයින්ට් එකකට ගන්න. ආශස්වසක හැපෙන දැන පින්නේ. එතින් ගියරපත එතන විතරයි අධ්‍යත්ත මුළු අනිකරි ඔක්කොම බයිද. මුළු තැමොන්ට හිත ගියොත් හිත ගන්නයි කියලා කියන්නේ. ඒක උඩ බයන්න අධ්‍යත්ත බයිද සීමාවෙන් දෙන්නේ එක තැනක තිනකොට ඒකේ තියෙන හැඩය ආකාරය ඒක දක්වන ආකාරය වල පුදුමාකාර වෙනසක් වෙනවා. ඒක නිසා මේ කටුකුරුන් දිසවන්නත් කියනවා අජත්තයේ ඇතුල් පැත්තත් බහිද්දේ පිට පැත්තත් එකයි. අජත්තයේ ඇතුල් සීමාවත් බහිද්දේ පිටත් එකයි. එතන ගියාට පස්සේ හරි අමාරුයි කියන්නේ ඇතුල් පිට තරීමේ කියලා. මේක නිතරම අපේ වෙනස් වෙනවා. බාහිර බලයන් කියලා අපි පෙන්නලා දෙනවා. නින්දට ගියාට පස්සේ අපි ඉන්නවා. නමුත් මේ ෂේප් එක අරෙමේ අපිට නැති වෙනවා. හැම වෙලාවෙදීම මේක අපි හිතන්නේ මේක අඩි 5යි අඟල් 9ක් උසයි මෙච්චරයි සයිස් එක කියලා අපි පොතේ කියලා තිබ්බට හිත මේකට ගන්න configuration එක හැම වෙලාවෙම වෙනස් වෙන සුළුයි. සටහන වෙනස් වෙන සුළුයි ආකාරය වෙනස් වෙන සුළුයි. මේකට ලස්සන මේ experiment එකක් කරලා තිනවා මේ psychology පොතේ තියෙන්නේ කන්නාඩියක් තිබුණලු ඒ කන්නාඩිය බුත්තංගරක වල උත්තර දර්පණයක් කරන්න පුළුවන් අවතල දර්පණයක් කරන්න. මේ පැත්තර කරවනට අවතල වෙනවා. මේ පැත්තර කරවනට උත්තර වෙනවා. උත්තර අවතල කියන එක කිව්වට තේරෙනවද? ඒ කියන්නේ මොන රැවුල බන්න කණ්ණාඩියයි කොන්කේව් කොන්වෙක්ස් උත්තර අවතල කියන එක කියන්නේ. ඒකට කාර්කේ දෙපැත්තේ තියෙන අවතල කණ්ණාඩි පුංචි කරලා උත්තර කණ්ණාඩි පුංචි කරලා වෙනවා රවුලව කපන කොට ගන්න එක අවතර කණ්ණාඩි ලොක් කරලා වෙනවා මේ කණ්ණාඩියේ තියෙන විශේෂත්වය මේ පැත්තට කරකවනකොට බොත්තම් ඒක අවතල වෙනවා. මේ පැත්තට කරකවනකොට උත්තර වෙනවා. ඉතින් කොලංකී කරපු කට්ටියට කතා කිව්වලු උඹේ නියම ප්‍රകൃති රූපෙට එනකම් මේක ඇඩ්ජස්ට් කරන්න කියලා. එක්කේ කොටවත් බැගින්න. හීනමාන කාර්යය පුංචිකොල්ල වෙනවා. මහාන කාර්යය ලොකුකොල්ල වෙනවා. එක්කේ කොටවක් බැලු ෆ්ලැට් එකට ගන්න. මේ ඉස්සරහා ඉඳගෙන කියනවලු මේ උත්තම් කරකොල උඹ දන්නේ නැද වෙන එක බලන්න දන්නේ උඹේ නියම ගානට එනකම් බොත්තම් කරකොල නතර කරන්න කියලා. එයා දන්නේ ඔත්තම 0 කැලිබ්‍රේෂන් එක නැහැ. ඒක උත්තර බෑ. අපි ජීවත් වෙන්නේ සම්පූර්ණ මේ බලාගත් රූපයක හැම වෙලාවෙම වී ෂේප් එක දාන පුම්බගන තමයි අපි ඉන්නේ. ඒකනේ කෙරෙන්න ඕනේ. නමුත් උන කලන්ත ඇවිච්චාම ඉඳ ගියාම කටින් කෙලරක් හිටව සිද්ධාර්ථ කුමාරයාට උනේ ඕකනේ නාටකංගන වෙලා නටන වෙලාවේදී පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා බුදියකට පස්සේ බලනකොට අන්න කෙලි දෙල්ලන් ටික වේවි. සංගීත භාණ්ඩවලම කුණු කෙල පෙරාගෙන හෙළු වෙල්ලේ වැටි. මින් මෙයාගේ ඉමේජ් එක අපි ලිටරල වෙනස් වෙන සුළුයි. ඒකට හේතුව මොකද්ද? අපි තියානිමර බවුන්ඩරි එක තියෙනවානේ. ඒක නිතරම හරිම වලටයි. ඒක හොඳ පොතක් තියෙනවා කෙන් විල්බගේ නෝ බවුන්ඩරි කියලා පොත. කෙන් විල් හරි හොඳ රයිටර් කෙනෙක් මේ කාලේ ඉන්න එකනේ. නෝ බවුන්ඩරි කියලා පොතක් අරගෙන කියවන්න. එයා ලස්සනට පෙන්නනවා ඍජු රේඛාවක් මෙම ආකෘතියක් මේ ඡාපයක්. ඡාපේ කියන එක දන්නවද? ඡාපේකට අරගෙන මෙයා කියන මේ ඡාපයක් එනකොට ඒ ඡාපයේ තියෙන ඒ කෝණේ හැටියට ලක්ෂයක් ඉබේම තියෙනවා ඒකට. ඡාපයක් නම් ඒ ඡාපේට ලක්ෂයක් තියෙන නිසා ඡාපේ ඍජුවෙන් ලක්ෂය ඇතින් ඇතට යනවා. මේක තනි ඍජු වෙච්ච වෙලාවේ ඡාපේ ලක්ෂය අනන්තට යනවා. එතකොට ලක්ෂ මේ පැත්තේ වෙන්න පුළුවන්, ඒ පැත්තේ වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මෙහෙම තියෙන එක. අපේ ජීවිත කුකද අපේ කෙනෙකුටම තියෙන චපලකම. ඒ චපලකම අනුව ඒ ඡාපේට සාපේක්ෂව ඇතුළේ ලක්ෂය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨියවලදී මේ ඡාපේ හැම වෙලාවෙම ආකාරයක වත්තමින් කැපෙනවා. බුදුජානන්සේ කියන්නේ උඹ වැඩියෙන්ම චපල නම් සක්කාය දිට්ඨිය බොහොම බරපතලයි ළඟ ෂෝට් සයිකල්ස් කරගෙන. භාවනා කරගෙන කරගෙන යනකොට වෙන්නේ මේ ඡාපේ ඉන්නේ දිගාරිනවා මධ්‍යම ප්‍රතිපදාවට යනවා. ඒකට මේ ලක්ෂය ඈත් වෙනවා අපි. මම මෙයා ටිකක් ඈත් වෙනවා. තියෙනවා ඈතට යනවා. ඒකට මේ දෙක අතර සම්බන්ධය අඩුයි. ගිහලා කවදා හරි මෙහෙම වෙච්ච වෙලාවේ ලක්ෂය මේකෙන් ප්‍රොජෙක්ට් කරන ලක්ෂය අනන්තයට තල් වෙනවා. ඒකට මේ පැත්තේද ලක්ෂය තියෙන්නේ මේ පැත්තේද ලක්ෂය කියලා කියක් නැහැ ඉති වෙන එක. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉති අන්නේකදී තියෙන මේ බවුන්ඩරි එක තමයි මෙතන දෙලිම කියන්නේ. දැන්පි සිංහල බෞද්ධ කිව්වම ඒක බෞද්ධයක් දෙමළ තස්තරි කිව්වම ඒක බෞද්ධ කියනකොට තද වෙනවා දෙමළ බෞද්ධ දෙමළ තස්තරි කියනකොට තද වුණ නැත්නම් සිංහල බෞද්ධ නෑ දැන් කවුරු හරි කිව්වොත් එහෙම ඒත් මිනිස්සු කියලා මේ කුණු හරප කතා කරන්නේ නෑ මේක සිංහල බුද්ධ ආගමක් තියෙන එකට පක්ෂව යන්නේ නැහැ කවුරු මේක ඔළුවට දැම්මද කොහොම වුණාද කියලා දැක්කේ අපි ඒ පැත්තේ ලබන ආත්මයේ ළම්ම දෙමළම කෙනෙක් බඩේ ඉපදුනාද එන අයියෙන් කතා කරાવી අපි දෙමළු තොපි දින්නලගේ මේ බවුන්ඩරි යහට මාර පැන්නට පස්සේ මේ සම්පූර්ණ නඩගම වෙනස්. ශ්‍රී ලංකාවේ ඉන්න හාමුදුර කෙනෙක් ඉන්න කරදර හාමුදුර කෙනෙක්. ඒ හාමුදුර හෙන්නට බින්කම් කරා. බින්කම් කළේ කියනවා ලබන ආත්මේ ජපන් අම්ම කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා. එච්චර. වීසා ගන්න ඕනෙත් නැතුළු කෙලින්ම මට ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවලු මට ඔක්කොම රට වම්පත් නිකම් හම්බ වෙනවා. මේ හින්නේ සිංහල බුද්ධ ධර්මන කතා කරන හාමුදුරුවෝ මේ බවුන්ඩරි එක තමයි ප්‍රශ්නේ. ඒක රූප ධර්මෙත් තියෙනවා වේදනාවෙත් තියෙනවා සංඥාවෙත් තියෙනවා සංස්කාරෙත් තියෙනවා විඥානෙත් තියෙනවා. වේදනාව ගැන කතා කරනකොට සර්ජන්ලට උගන්වනවා ඔපරේට් කරනකොට you have to get a clinical distance from the patient කියලා. ඒ patient ගේ ලෙඩ අමාරු වුණොත් ડોක්ටර් උඩට ගන්න නරකයි. You get a distance from the pain කියලා. හරිනේ? එතකොට බුදුහාමුදුරුවෝ අපිට කියනවා උඹේම pain එකෙන් distance එකක් ගන්න කියලා. ડોක්ටරට පුළුවන් නම් ડોක්ටර්ට ඇත්තටම කියනවා මම දන්නේ නැහැ ડોක්ටර් මාතල ethics අපිට කියලා දෙන්නේ. Tamangeම දරුවෙක් ડોක්ටර්ට operate කරන්න දෙන්නේ නැහැ. මොකද එයාට බෑ මේ දරුවගේ feelings එක කරන්න. එයා ළඟ ඉන්න surgeon ට දෙන්න ඕනේ. ඒ මොකද එයාට clinical distance එක ගන්න බෑ. Clinical distance එකමයි භාවනා කරනකොට කියන්නේ මේ වේදනාව හුදු වේදනාවක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා ඩිස්ටන්ස් එක ගත්ත ගමන් ඒක සබ්ජෙක්ට් මැටරක් වෙනවා. ඒක රෝ මැටීරියල් එකක් වෙනවා වේදනාවේ මුලමදාග දකින්. මේක මගේ වේදනාවක් කියලා. මේක මගේ ආවල් රෝග ලක්ෂණ කියපුවා අපිට බය වෙනවා. අපෝ එහෙම කරකට ඉඳලා බෑ මේක බල බල හිටියොත් අංශ භාගෙට එයි විජහට කියලා බේත් කරන්න ඕනේ කියලා වේදනාව ඒක සබ්ජෙක්ට් මැටරක නෙවෙයි. අපි ඒකට අහු වෙනවා. ඒක වේදනාවේ මේ ඩිස්ටන්ස් එක ගැනීමල පුදුමාකාර දෙයක් තියෙනවා. අපි උකට කොච්චර බයද කියලා නිදර්ශනයකින් කියකි. අපි දන්නවා අංශ භාගය කියන්නේ එකාංශක වේදනාවක් නැති වෙන එක. කොච්චර කනගාට වෙනවද බලන්න. අඬන මේ පැත්තේ වේදනාවක් නැහැ. අපේ හිතේ ඒ කැපකාර මහත්තේ ඒ හිතුවේ නැහැ මනුස්සයෙක් වෙයි කියලා අංශ භාගය පස්සෙන් මං ගෙදරට ගියා. තනි අතින් මෙහෙම කරලා වැඳලා කියනවා කොතකටද ගන්නේ අවද මේ පැත්ත වැඩ කරන්නේ. ඒ මොකද අපි වේදනාව ටික නැති. ක තියනකම් පැනපොළු ගන්නවා තියනකම් බාම් ගන්නවා තියනකම් අරමම ගන්නවා මේක නැති කරන්නේ. පළුවක නැති වෙච්ච දවසේ තමයි තේරෙන්නේ ඒක නැති වුණාමත් වැඩන්නේ. අපි පුදුම රෙකග්නිෂන් එකක් තියෙන මේ අපේ වේදනාව ටික. අල්ලපු විතර කක්කේ දෙන ගැව්වට ඒක ප්‍රශ්නයක්. මේ මිනිස්සු බලන්න මගේ වේදනාව. ඒ කියන්නේ මගේ දරුවගේ වේදනාව අල්ලපු විතර දරුවගේ වේදනාව වෙනස්. වේදනාව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මගේ කමෙන් තියෙන්නේ. ඒ නිසා ඒක අජත්ත වෙයිද කියලා පොදු වේදනාව ගත්තාම ඒක බරපතල වේදනාවන ප්‍රශ්න සත්‍යපත්තා. ඒක තනිකර විශාල ක්ෂේත්‍රයක් මානවයා ගැන ඉගෙන ගන්න තියෙන ලොකුම ෆැසට් එක. ඊට පස්සේ සංඥා චේතනා ඒක කොමැටනේ චිත්තන වශයෙන් අවලට ඒක තන්නේ කරන සෙල්ලම තියෙන මනෝගුප්පංගවා ධම්ම මනෝසෙත්තම තියල්ලම දුවන්නේ මනස මුල් කරගෙන ඉතින් මනසට පිටු නම් සම්පූර්ණ පිටු ගේම එකක් යන්නේ. හැබැයි ඒක මම ජස්ටිෆයි කරනවා මොකද මගේ පිටුනේ මට දෙන්න මගේ හීනේ මොකක්ද අරදී මොකද ඒක මට කලින් මට කරනවා මගේ හීනේ මට දකින්න ඉදාරින්ද තිස්සුනේ මානවයිතුවාද මම වේශාමට ඕනේ සංඥා මම වාගෙන ජීවත් වෙනවා මට ඕනේ සංස්කාර මම හැඩගස්සන ජීවත් වෙන එක තමයි මගේ මානවයිතුවාදිකම කියලා අර තියෙන ආකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් කියලා අපිට පේන්නේ අපිට තියෙන මගේ මන අපිට තියෙන නිසා මට මේක කරන්න පුළුවන් කෙරුවට පස්සේ මොනද කරදරවත් ඒක මට ප්‍රශ්නයක් නැහැ එනිසා ඒ සංඥා සහ සංස්කාර පිළිබඳව ඒ කෙරෙන දේ සහ කරන දේ කියන එක මේ භාවනා ජීවිතයේ අත්‍යන්ත වැදගත් දෙයක් බලනවා සහ පේනවා කියන එක අහනවා සහ ඇහෙනවා කියන එක කරනවා සහ කෙරෙනවා කියන එක හිතනවා සහ හිතෙනවා කියන එක කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒකයි මේ භාවනාවේදී හිතන දේවත් කනගාට වෙනවා හිතන දේවත් කනගාට වෙනවා අහන දේවත් කනගාට වෙනවා ඇහෙන දේවත් කනගාට වෙනවා සර්වඥංශයේ පැහැදිලිවම කියලා තියෙනවා ඇහෙන දේෙන් කවදාවත් කෙලෙසිද්ද වෙන්නේ අහන දේෙන් තමයි කෙලෙසි හිතෙන දේෙන් කවදාකවත් කෙලෙස් සිද්ධ වෙන එකේ චේතනා නැහැ. හිතන දේ තමයි කෙලෙස් උපදවන්නේ. ඉතින් අපිට මේ හිතවිලි වල එනව කවුද මෙෂර් කරන්නේ මාජින් එක ධර්මික හිතනවද හිතෙනවද කියන්නේ. අපි ධර්ම පැහැදිලිවම කියනවා සසංකාරික අසංකාරික. මං කටකරු දෙන ආනන්දයෙන් හොරලා උඹට පුළුවන් ද සසංකාරික අසංකාරික දෙක මැදින් ඉරක් අඳින්න කියලා. තීරණ අසන වෙන්න දෙන්නේ. අඳින්න කී දවසේ අපි අමාරුයි. අපි දන්නේ නැහැ කොච්චරක් හිතනවද කොච්චරක් හිතෙනවද කියලා. අපි දන්නේ නැහැ කොච්චරක් බලනවද කොච්චරක් අපිට පේනවද කියලා. පේන කවදාක පේන දෙකින් අකුසල් වෙන්නේ නැහැ. මුද චේතනාව නැහැ. බැලුවොත් එහෙනම් මොකද කියන්නේ? සංස්කාර කියලා කියන්නේ චේතනාපූර්වක බලනවට, චේතනාපූර්වක අහනවට, චේතනාපූර්වක කරනවට, චේතනාපූර්වක හිතන හැම දෙයක්ම කළු හෝ සුදු ඩොට් එකක් කියන්නේ. ඒකම චේතනා විරහිත මොන හරුපේ කරත් අපේ කවුන්ටර් එකට යන්නේ. මාළුකේ පුත්‍ර රූපේදී හරි ලස්සන සර්වචනාංශේ ඒ මාළුකේ පුත්‍ර දානෝ ප්‍රශ්නේ පැහැදිලිවම පෙන්වන අපි කොච්චරනම් පරණ වෙච්ච කුමකන්දල් කල්පනා කරලා දුක් විඳවද කියන්නේ. කරපු හෝ කෙරිච්ච දේවල් අල්ලගෙන සම්පූර්ණම පිරිසුදු චිත්තක්ෂණය කුණු කරගෙන තියෙන්නේ. හරියට අර මණ්ඩි තියෙන කිරි මේ මුට්ටියකට කොච්චර අලුත් දෙලිජ්ජ දැම්මත් වැටෙන වැටෙන එක පැහැිනා වගේ පිරිසුදු කරගත්ත නැති මේ సంతානෙට එන හැම චිත්තක්ෂණයම නිවන් දැකපු චිත්තක්ෂණයක්. වසීරම අපේ පරණ රුචි අරුචිකම් වලින් කුණු කරගෙන තීනිකටල්ලි තියාගෙන අනේ දෙයයන් ආශ්‍රය අපිව බේර ගන්න අනේ බුදුහාමුදුරුව අපිට අනුකම්පා කරන්න අනේ රාජ බලධාරී දිය උදව් කරන්න කියලා මේ දෙන චිත්තක්ෂණේ වටිනාකම දන්නේ අර පරණ කුණ ඒ මොකද කරනවා කෙරෙනවා කියන දෙකේ හරි සැකල් මෙව එකක් තියෙනවා ඉලක් මේ දෙකේ හරි අමාරුයි ඇක්ටිව් වොයිස් පයස් පැසිව් වොයිස් කියන කල්ලාන අද කර්ම කාරක කර්තව අර කියලා දෙකක් තියෙනවා හරි අමාරුයි භාවනා කරනකොට හොඳට ඉස්සරහට යනකොට ඒක තේරෙනවා කරන ටිකට විතරයි කර්ම රැස්ස මොනවා අපි අකින් කරුණා චේතනා නැතිව කර්ම රැස්ස ඒ නිසා අපි බලන්නේ භාවනා කෙරෙන්න ඇරලා කරන්න වැත්තකට වෙලා ධ්‍යාය ධර්ම වලට යන්නවා ආසස් ප්‍රසජි සම්පූර්ණ ස්වභාවයෙන් යන්නවා වේදනා මතුවලා මුල මැදව දකලා වේදනා යන්නවා හිතවිලි ඒ ඒක සබ්බිය බලන්නවා හිතවිලි මම කියලා නෙවෙයි ආවි ආවන නටලපලයක් මගේ වේදිකාව නිකන් දීලා දිනව මන්නටම සිහිය තිබුණත් නැතත් මේක නම් මම හදන පොයින්ට් එක මේකයි සිහිය තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් ඒක ඉබේ ආපු හිතවිල්ලක් නම් හොරි කරලත් වැඩි මොකක්ද ඔය ඒකට ප්‍රපංච වෙලානේ නමුත් ඒකවත් මම කියලා නෙවෙයි නිකිරලදී ඉතින් මොකටද උඩුප්පන්නේ නැත කියලන්නේ නම් මගේ දරුවෙක් නෙවෙයි හරි හිත අහකට ගියා කියලා කනගාටු වෙන්න එපා. ඉච්චරයි. ඒත් කමක් නැහැ. මොකද මම කියලා නෙවෙයි. මගේ වුණා තියෙන සම්‍යක් ප්‍රඥා තියෙන හිත තියාගන්න පිට ගිහිල්ලා. ඉතින් භාවනා කරපු නිසා නේද හිත පිට ගියා කියලා. නැත්නම් ඉස්සරහට භාවනා කරන්න ඉස්සලා කොච්චර පිට ගියත් අපි කුටි ගණන් පිට ගිහිල්ලා දෙන චෝදනා කරනවා. දැන් මේ භාවනා කරන්නේ සම අපි දන්නේ. ඒක භාවනා හොඳ දෙයක්. අනාත්මෙ නෙවෙන්නේ අපිට කොන්ට්‍රෝල් කරන්න බෑ. මේක ආත්මයක් නෑ පාලකයක් නෑ නේවාසිකයක් නෑ විධායකයක් නෑ කියලා නෙපෙන්න නේද ඒක සත්‍යතුයි. ඈ එහුනේ. ඔය කියන්නේ ආසව. අවිද්‍යාවට මුලින්නේ ආසවනේ. ආසව කියලා කියන්නේ අපේ traits, අපේ තියෙන tendencies, අපේ තියෙන liking and disliking. ඉතින් ඒක එනවා මුචක් අපි කවදාකවත් වරෙන් කියලා බුලත්තක් දීලා පිටිපටියක් අපල තොරන් ගහලා පිළියර ගන්නෙ නෑ. එනවා උඹ ආනන් ඵලෙ. අපි කොච්චර උඩ හොරි කරනවද කියලා හිතන්නේ නැහැ මේ එන හිතවිල්ල නොසන්ඩල හිතවිල්ල මරතරන් තරන් නැහැ කියලා අපි අර කොහොද යන හිතවිල්ල කැලේ මේක වණ කරලා ගිහිල්ලා ඒකට කමන්නේ අපි ඒක දීපත් කර කර දීපත් කර කර දීපත් කළා හිතන එහෙම එහෙම කනගාටු වෙන එක සදාචාරයක් කියලා අපි හිතනවා අපි හිතන මේ හිතුවේ නැත්තම් සෞත්‍ය කියලා ඕක තමයි දීලබ්බත පරමාර්ථ කියන්නේ ඕක දීල නෙවෙයි මගේ අරින් සතෙක් මැරුණට ඒකට හාන වෙන බවත් ඇත්ත ඔහුගේ අම්මත් අඬන බව හැබැයි ඉතින් මම මොකද කරන්නේ මම හිතලා නෙවෙයි ඉතින් කීයක උඹ දඬුවම් කරන එක මම බාර ගන්න හැබැයි මට ඔයගොල්ලෝ එක්ක තරහක් වත් මොකක්වත් නැහැ කිව්වනේ මම ඉතින් මේදිලා තියෙන එක නැතිත් නෑ මොනම් ප්‍රයත්න කරෙත් නෑ මගේ චේතනාවක් වෙන්නේ නැහැ මම ඉතින් බොරු කියවෙනවා ඉතින් ඒක කීයකට වෙච්චි ආනියට මට දඬුවම් දෙන්න ඉගෙන වෙන බදන්නම මට ඔයාව බොම ගන්නවට ඕන කරන්න තිබුණා අතිශෝක්තිය දිගින්න තියෙනවා ඔන්න ඔය විදියට අපි කෙහෙල්ගෙඩිය පොත්ත ගලවලා කෑවොත් රසයි පොත්තත් එක කණ එක තමයි සෞත්තුය ඒකට කෙහෙල් කනවා කියන්නේ මී හරක් දෙවලක් ඒක මී හරක තමයි කෙහෙල් කන්නේ අපි ලෙල්ල ඇරලා කන්නේ කන ගන්නු මේ චේතන භෞරක මෙන්තම් මේ සචේතනික මේ අචේතනික ඒක ඔයි කිව්වට ලේසි නෑ අපි අපි ගෙටි ඉන්වෝල් වෙච්ච ගමන් අපිට අචේතනික සචේතනික වලට නෑ අජත්ත බහිද්දා මතක නෑ ඒ නිසා මොකක් හරි වෙච්ච ගමන් සතිපට්ඨාන සූත්‍රයේදී ඉතිඅජත්තං වා කායේ කායයන් පස්සේ දීර්ති බහිද්දා කායේ කායයන් පස්සේ දීර්ති අජත්ත බහිද්දා කායේ කායයන් පස්සේ දීර්ති ඉතින් සමුදේ ධම්මාන පස්සේ වා කායස්මින් දීර්ති වය ධම්මාන වා සකස් වායස්මින් දීර්ති සමුදේ වය ධම්මාන වා වායස්මින් දීර්ති කියලා ගත්ත ගමන් ෆැක්ට් එකක් දුසයන්ස රේන්ෆෝස් කරනවා ගැලොනයිස් කරනවා ඇතුළට මෙහෙමයි පිටත මෙහෙමයි ඇතුළට පිටත දෙක මේකයි මිනිහක් දිහා බලනකොට කියනවා ඕ යතයිදන් තතයි යතයිදන් තතයි මේක ඒ වගේ නම් මේකත් මේවා මේක ඒ වගේ නම් ඒකත් මේවා ඒකෝ අපිට තියෙන අර ඉමෝෂන් එක නැතු වෙන වෙන්නේම බවුන්ඩරි එක හෙල්ලු කරන්නේ අපි මේ අරගෙන තියෙන අජස්ට් බයිඩ් එක කියන බවුන්ඩරි එක වොලටයිල් බව තේරුම් ගන්නවා නිත්‍ය සංඥා කියන්නේ ඒක වලට ඉන්නේ ඒක දේස දීම ආරගලයක් වගේ ඉතින් අපි කියන නෑ මෙතනමයි බවුන්ඩරි කියලා. නමුත් ඒක අනිත්‍යයි. ඒක විනාශ වෙන සුළුයි. ඒ විනාශ වෙන සුළු තේරුම් ගත්තට පස්සේ ඔබට උත්පන්න ඝාතක ලියන්නවක්වත් අයිතිවාසිකම් සම්බන්ධ තකම් කරන්නවක්වත් එහෙම නැත්නම් මේ අනුන්ගේ වැරදි දකින්නවත් එන්නේ නෑ. ඒක සදාචාරාත්මක කට්ටිය කියනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ මේ රිෆෝමිස්ලා නෙවෙයි. සදාචාරාත්මක මොකද කියවද කියන මේ ප්‍රශ්නේ පැනලා යන්න හදන්නේ කියලා. මෙහෙට වගේ වෙන්න ඕනේ. ඔබ හිතලා කරුවා නැතුනත් ඔබ වෙන්නේ. මේක ඒගොල්ලෝ නිකන් වගේ වෙලා ඕගොල්ලෝ හිතව ගන්න මට ප්‍රශ්නයක් නැහැ. මම වගේ වෙන්නේ චේතනාපූර්වක විචාරයේ විතරයි. මේ බුදුහාමුදුරු කියපු ඉන්න චේතනා භික්කවි කම්මකට. අනිත් දෙවලුත් හොරි කරයි කියලා කාටවත් වැඩක් වෙන්නේ. අන්නේ හොරි සීරමයි කියන සත්‍ය පිට බුදාසේ කියන්නේ. දවස පුරාම සතිය ඉන්නකොට තියෙනවා ගාක්ලට අපි හොරි කරන්නේ අනවශ්‍ය දෙයකට අපිට අදාළ නැති දෙයකට අපි මේක අපේ සදාචාරත්ව වගකීමක් කියලා. අල්ලපු විතරම මනෙක් මරිච්චාම ඇඬුවේ නැත්තම් සෞඛ්‍ය. ගිහිල්ල මූණ දික් කරගෙන අඬලාගෙන ඉන්න ඕනේ නිකන් hina වුණොත් එහෙම හරිම වැරදි ටිකට් එකක්. දැන් ගෙදර මිනිස්සුක් මරන පස්සේ අඬන්න කවුරක්වත් නැත්තම් කුලියට හරි කවුරට ගෙනලා අඬවන්න ඕන අනේ බුදු තාත්තේ ඊකේ මොකද එන මිනිස්සුන්ට සෞඛ්‍යයි නැත්තම් අඬන්න තියෙන්නේ. ජීවි අපි පුදුම විදියට මේ මවල පෙන්වන්න හදනවා මේ ලෝකේ තියෙන නාඩගමීම කොටස් කාර්ය වේ. මේක දිහා බලනකොට පේනවා මේ කවුරු නලවන්නද කවුරු පිනවන්නද අපි මේ නාඩගම නටන්නේ. සතියේ ඉන්නකොට විශේෂම සංස්කාර ගැන ඉගෙන ගන්නකොට තේරෙනවා අපි මේ අහක යන නයි. ඔඩොක් වේලාගෙන පුදුම වරීරිලා කොරිලා මුල්ලේජුම සත්‍ය පිටවකට ගන්න හරියට කවුන්ට් බැලන්ස් එක තියෙනවා උකීපින් තියෙනවා මේ ටික මම කරා මේ ටික නැහැ දැන් ඔය ක්‍රිකට් කහනකොට අර දම්පය කෙනෙක් ඉන්නවනේ දැන් අපි ටෙලිවිෂන් කැමරා එකක් තියෙනවා අම්පයර්ස්ලා දෙන්නම හියුමන් එරර් එක කියන මේ නම්පයි ලෙගම්පයි මේක කල් ගේම ගියේ අම්පයර්ස්ලා දෙන්නා පස්සේ මහින්ද විජේක මහත්තයා අපි හිටපු ආණ්ඩගම මහත්තයා යෝජනා කරා තර්ඩ් දම්පය කියලා තේරුම් ගන්න මොකක්ද? TV කැමරාවක බයස් නැහැ. ඒක ෆුල් ඩාල් බලන්නේ නම් හැම පැත්තෙම කැච් එකක් ගියාට පස්සේ අම්පයර් ඩිෂන් එක දෙනවා කවුරු හරි ප්‍රොටෙස්ට් කරපු ගමන් ඇක්ෂන් රීප්ලේ ෆෝ මොෂන් ඩාල් වයි. බැලුවට පස්සේ පේනෙක කාටවත් දිනයි කරන්නේ. මෙන්න මේ TV කැමරාවක තමයි සතිය කියන්නේ. අපි සතියෙන් තොරව හිටියොත් එක එකනගේ ඔපිනියන් වලට අහු වෙනවා. අපි ළඟ සතිය තියෙනවා අපිට ඇක්ෂන් රීප්ලේ ෆෝ මොෂන් ඩාල් බල හැකි. ඒ වෙලාවේදී මගේ චේතනාව කොතන තිබුණා? ඒක නැත්තම් තර්දම් පය නැත්තම් හියුමන් රේක හිටිය. එතන සතිය කියලා කියන්නේ නිතරම හයි කරපු සැටලයිට් එකක් වගේ TV කැමරාවක් වගේ අපිම රඟපාන අතර අපිම නිරීක්ෂණය කරලා අපිම තීන්දුවකුත් දෙන්න. මේක විතරයි මේකේ තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන්න්නේ මිනිස්සුන්ට ප්‍රමණයමයි මේක කරන්න පුළුවන්න්නේ වෙන කිසිම කෙනෙකුට මේ ඉවොලූෂන් එකේ මෙතෙන් ඇවිල්ලා නැහැ. අන්නේ ඒක නැතුව අපි අනුන්ගේ අසල ජීවත් වෙන්න හදනවා. අනුන්ගේ ආකල්ප වල ජීවත් වෙන්න හදනවා නම් අප්‍රාදී ටිපංගව දෙපැත්තෙන් පත්තු කරපු වැඩක් වෙයි. ඔක හිත වැඩි ලෙස කෙලින් තියලා එක පැත්ත පත්තු කරගොහම ගොඩක් කල් වෙලා පත්තු වෙනවා. සත්‍ය කියන්නේ අන්නේ ඒක තමන් සතියෙන් බාර ගන්න දේ තමන් චේතනාපූර්වක කරපු දේ විතරයි වරි කරනවා නම් කරන්න ඕනේ අන්තිම කරන්න ඕනේ. ඒ නිසා භවනා ඉහෙලට යන්න තමන් තියෙන බර්ඩන් එක සෑහෙන්න රෂනල් මයින්ඩ් එකම කපන්න පුළුවන්. භවනා කළා නෙමෙයි රෂනල් මයින්ඩ් එකම කපන්න පුළුවන්. මට එනවා නම් එන්නේ මම චේතනාපූර්වක කරපු දේ ඉච්චර ප්‍රශ්නයක් නැහැ. වෛද්‍ය විද්‍යාව කියනවා මේ ඉස්පිතාලෙ කියලා බැලුවොත් OPD එකට හරිය එන ලෙඩුන්ගෙන් 50%කට වැඩිය බොහොම පොඩි බෙහෙතකින් සනීප කරන්න ලෙඩතියි. නමුත් ස්පෙෂලිස්ට් කෙනෙකුට ආඩවසේ මොනවක් කරන්න බෑ නිතිය අයින පිළිවෙල කරපුවාම බරපතල අවධානය ඕන කරන කට්ටියටයි අර මිනිස්සුටයි සමාන අවධානයක් දුන්නට පස්සේ ඇත්තටම හරියට සේවය යෙදෙන්නේ නැහැ. ඒ නිසා පුංචි රෝග තියෙන කට්ටිය gedara දීම උනතු වෙන උතරේ සනීප කරගන්න පුළුවන් නම් ડોක්ටර්ස්ට ප්‍රොෆෙෂනලි වැඩි කරන්න පුළුවන්. එතකොට තියෙන equipment හොඳටම ඇති කියනවා ලංකාවගේ රටකට. ඒ ડોක්ටර්ස්ලත් ඇති. දැන් නෑ හිමිකම්. ඔක්කොම ලයින ඔක්කොටම සම තත්ති දෙනවා. දුන්නට පස්සේ අත්බේතේ සනීප කරන්න පුළුවන් මිනිසෙයි ස්පෙෂලිස්ට් කරන්න එක්කනයි දෙන්නම එක ගන්න. සතියෙන් කරන්න හදන්නේ අත්බේතේ සනීප කරන්න පුළුවන් නම් එතනින්ම නැතර කරන්න. අමාරු වෙද්දී විතර ස්පෙෂලිස්ට් කෙනෙකුට දාන්න. අහම බලන්න බලන්න තමයි තේරෙනවා අපි ගොඩාක් කලකට කම්ප්ලේන් කරාට සතියෙන් හිතුවොත් ඒ කම්ප්ලේන් එක ඉන්නේත් නෑ ඒක නිප්පින් ඇද්ද බයි. කෙනෙකුටම කඩන්න. මේ සතිය ටිකක් දුර යන්න ඕනේ. සතිය ටිකක් දහවුරු වුණාට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ මොනම දෙයකට ඔක්ක කාට කම්ප්ලේන් කරන්න ඉස්සෙල්ලා තමන් මේක පොඩ්ඩක් දිරවලා බලන්න. වේදනාව ටිකක් දිරවලා බලන්න. බයක් ඇති වෙච්ච එක ටිකක් දිරවලා බලන්න. මොන හරි සැලසුම් කරන්න කියන එක දිරවලා බලන්න. මෙලොව පස්සේ උගේ මරවතල ප්‍රශ්නයක් ආපුවාම එක රැක් දෙකක් නිදාගෙන ඉඳලා හැරෙන්න බලන්න ප්‍රශ්නේ විසදෙනවා. හැබැයි හොඳට නිින්ද යන්න. පැහැදිලිව කල්පනා කරන්න ඉන්න බෑ. හොඳට රෙස්ට් කරුවොත් උත්තරය හම්බෙයි. ඒකේ සතියේ හැටි. අනිත් වගේ මේ සතියෙන් කරන්නේ බරපතල දේ බරපතල පැත්තෙන් දිනන ගණන් ගන්න ඕනේ. අයින් කරුවට පස්සේ අපිට තියෙන මේ කැපැසිටි එක ඇති. සතිය තමයි සතියේ ඉන්න most proximate factor for the concentration to arise. සතිය ඉන්න proximate factor. සද්දායි ඉන්න proximate factor for the විරිය. විරිය ඉන්න proximate factor for the සති. සතිය ඉන්න proximate factor for the සමාධි. සමාධි ඉන්න proximate factor for the wisdom. ඔය chain එක වැඩ කරන්නේ. When the wisdom comes, again the saddha will become reinforced, recharged. Then you again another cycle start and go to the higher wisdom. And higher wisdom again come and reciprocate, give energy to the saddha, so it is really catching the snowboarding again. Yes? Oh, it's a dharmatavya padakar. If I give my concentration, I can ask you, sathya can pay. තියෙනවනම් තියෙනවා කියලා පේනවා නැත්තම් නැහැ කියලා පේනවා ඇත්තටම කියනවනම් සතියෙන් ඉඳගෙන කොන්සන්ට්‍රේෂන් එක දකින්නට වැඩි වෙනතියක් තියෙනවනම් කොන්සන්ට්‍රේෂන් එක නැහැ කියලා දැනගන්න ඇති මම දැනේ මම මේ කියන වචන වල එහෙම තේරෙනවා කියලා සතියට අහුවෙනවනම් මම දැන් හොඳට සතියේ දෙනවා කොන්සන්ට්‍රේෂන් කියලා හොඳයි සතියට අහුවෙනවනම් මට කොන්සන්ට්‍රේෂන් නැහැ කියලා එක වඩා හොඳයි කියලා මම කියන්නේ එතකොට සතිය බලවත් සතියක් ඇත නැත්තම් සතියට disorganized unconcentrated හම්බෙලා නොසලී ඉන්න පුළුවන්කමක් නැහැ. අන්නේ නොසලී කියම තමයි අවධාන කේන්ද්‍රය. ඊසාන්ද අලකලංචි වෙනකොට අතුරු ආබාධ වෙනකොට ගල් බමුණා වගේ ඔහේ බලන් ඉන්න පුළුවන්. හරි වටේ. අවුරක්කක් නැකත් ගොප්පු ඉන්නලන්නේ බලහින් ඉන්න එකයි තියෙන්නේ. ඒ තමයි උපේක්ෂාව කියන්නේ ඒක තමයි සත්‍ය බලවත් කියන්නේ නේද? power of mindfulness කියන්නේ ඒක තමයි. එකකින් කියලම දෙන්න ඕන කවුරුහරි කවදාකවත් අපි වශයෙන් ඒක අගය කරන්න ගන්න අපි හිතන්නේ මේ කොන්සන්ට්‍රේෂන් නැති වෙනවා නම් ඒක කනගාටු වෙච්ච කාරණාවක් කියලා. ඒ කොන්සන්ට්‍රේෂන් නැති බව දන්නේ සතිය කියලා තේරෙනකොට අයිතකොට තියෙන දෙයක පොයින්ට් ටු බී දෙයක රීසන් ටු බී ග්ලෑඩ්. ඒකෙන් මේ සංස්කාර වල කැල අවබෝධ කරගත්තට පස්සේ මුළු දවසම මුළු ජීවිතේම නිකන් ටෙලි ඩ්‍රාමා එකක් විතරයි. මොකේ ගන්න හරපද්ධතියක් නැහැ මේ නාඩගමක් යන්නේ. ඉතින් මේ වැත්ත කරලා නිකන් ටෙලිවිෂන් බලන්න ඕනේ නැහැ. තමන්ම දිහාම බලන් ඉන්න එකයි තියෙන්නේ. ඔය සක්මන් කරනකොට හොඳට තේරෙනවා. සූකඩේ ඇවිදින හැටි. එංගෙතර නළුවක් තමයි ප්‍රේක්ෂකයක් තමයි ක්‍රිටිසයිස් කරන මිනිහක් තමයි. ඒක තමයි කන්ටේන්මන්ට් එකේ. ඒක තමයි පිරිච්ච ගතිය කියන්නේ. කවුරුත් ඕනේ ඇවිල්ලා අපිට හරි වැරදි දාන්න තේරෙනවා. සම්පජන්‍ය කිව්වට පස්සේ අර සතියෙන් ඇතිකර දෙන ස්පේස් රිකියුටින් ප්‍රයොරිටි සිලෙක්ෂන් පටන් ගන්නවා. ඒවල් තියෙන කම්බිනේෂන් එක ගොඩක් වේරියබල්ස් ඉන්නවනේ. සම්පජන්‍ය හරියට ප්‍රයොරිටි සිලෙක්ට් කරලා දෙන්නේ. ඒක කරන්න නම් ඉසල සතියෙන් විශාල ඉඩක් කරන් දෙන්න ඕනේ. දේවල් වල අගයන් ආඩම්බර නැති ඔක්කොම පූල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆීසිබිලිටි රිපෝට් එක කරන්නේ සතියෙන්. ඊට පස්සේ ඩේටා ඇනලයිස් කරලා ප්‍රොජෙක්ෂන් එක හරියට අසලා දෙන්නේ සම්පජන්‍ය. සම්පජන්‍ය තමයි මේ time and space වල priority දාලා ඒක ආයතනයක් consult කරනවා මේ consent එක මේ convention එකට normal සාමාන්‍ය ලෝකේ පවතින මේ අගයන් ආදම්බරයෙන් සම්පජන්‍යට අදාළයි සත්‍යයට නෑ සත්‍ය කරන්නේ feasibility report එක ඔක්කොම තොරතුරු non judgmental choiceless එකතු කරලා දෙනවා සම්පජන්‍ය එක උඩ ඉඳගෙන profit maximization priority selection ඔක්කොම කරලා දෙන්න. ඉතින් ඡයෙ දෙන්න හොරයන් දෙයි වගේ කියලා කියන්නේ. සතිය අන්දේක් වාගේ හොඳ හයියයි. ඒකුල කොරෙක් නැගලා ඉන්න උට ඇත්තේ. කොරා පෙන්නන අන්දයට උතන වලක් තියෙන පැති කන්නේපා මේ පැතර පලයන් කිය. හැබැයි උ බයින්නේ නැන්නේ කල්තාවක් දෙන්න. මොකද බැලසෝ චූට කරගන්න බැහැදී. නිසා කොරා උඩ අන්දය උඩ කොරා නැග්ගා වගේ සතිය සම්පජඤ්ඤය දෙන්න වැඩ කරන්නේ එක තමයි. ඒක අපි අවශ්‍ය කරන්නේ සතිය ඇති කරලා දෙන එක. ඒක සම්පජඤ්ඤය ඉබේම වැඩ පටන් ගන්නවා. සමාධිය කියන්නේ සමතේ කියන වචනේ කියලා පිළිගන්නවා. සමතේ කියන්නේ සමාධිය. දැන් මේක සභාවක් නම් මම සභාපති නම් කවුරු හරි යෝජනාවක් ගේන. තව කෙනෙක්ගෙන විරුද්ධ යෝජනාවක්. දැන් මෙයාට පක්ෂව කට්ටිය කතා කරනවා. මෙයාට පක්ෂව කට්ටිය කරන දැන් ඉතින් සමතයක් නෑ. යෝජනා ඉස්තර කෙරෙන්නේ නෑ. ඉතින් කතාවල් කතා. ඉතින් ටිකක් කියන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම සභාපති නම් කියන්න ඕනේ අපිට තව ගොඩාක් යෝජනා තියෙනවා. ඕක තීන්දුව කරන්න අපි සබ් කමිටි එකට දාමු. මේකද ගන්නේ තීන්දුව කරන්න. නැත්තම් මේ සභාව ගිනියන්න බෑ. විතර වෙදී දෙනවා කට්ටියට අපි විරුද්ධයි ඒ වුණත් අපි මේක ඉවර කරමු කියලා වැඩි සම්මින් ඉවර කෙරුවා නම් සභාව සමතේකටපත් වෙනවා විරුද්ධ පක්ෂයෙන් සමතේටපත් වෙන ඊගා යෝජනාවට යන්න පුළුවන් ප්‍රෝග්‍රස් එකක් තියෙනවා සමතේටපත් වුණ නැත්නම් කොච්චර විස්තර කතා කරත් වේස්ටේජ් ටයිම් එනිසා මේ හිත ඇතුලේ මේ පිරිස වගේ 50 දෙනෙක් ඉන්නවා චෛත්‍යසිකට ඔය කට්ටිය එක එක නතර රණ්ඩු කර කර තමයි ඉන්නේ යුද්ධ තියෙන පිටනේ යුද්ධ තියෙන ඇතුලේ සමතේ කරන්නේ නම් ඔක්කොම එක පැත්තට ගුණුගල එක වැඩකට යොමු කරනවා. හොඳ හරි නරකයි. චේතනාව තමයි ඉස්සර වෙන්නේ මොනිටර වගේ. සමතේ කියලා කියන්නේ ඔක්කොම එක සමනේ රතු නමුණු වගේ එකකට යනවා. සමාධිය සමතේ හොඳ එකක් නෙමෙයි. හොඳ වෙන්න පුළුවන් නරකට පුළුවන් බලලා මිය අල්ලන්නේ යනකොට එන ඇලයින්මන්ට් එක තේරෙනවානේ. ආයේ මොකුත් නැහැ මොනම එක්ස්පර්ට් කෙනෙකුටවත් නැති විදිහට හරියට ලයින් වුණාට පස්සේ බලන්න ඒත් සමාධිය තමයි. ඉතින් ආස්වාදයේ විපොත් නැත්නම් ආස්වාදයේ මම වේ තත් දෙක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි වේදනාවක් නෙවෙයි ආස්වාදයේ මුළු හදින් වන් තින් ඇට් අ ටයිම් ඇන් දැට් ඩන් වෙයි. ඒ කාර්යය ඔලමුත්තල දෙයක් සමාධිය කියලා කියන්නේ. එන ගෙඩිය වගේ අනේකට යනවා. ගෙඩිය පිටි ඊට පස්සේ චිත්තක්ෂණ නවයකට යනවා. ෆ්‍රැග්මන්ටඩ් වෙනවා. ෆ්‍රැග්මන්ටඩ් වෙච්ච ගමන් සමාධිය නෑ. මේක එක නයි එක පැතිවල දුවනවා. ඒක තමයි සාමාන්‍ය පෘථග්ජන හිතේ තියෙන්නේ හැම චෛතසිකේම එක එක පැතිවලට දුවනවා. ඉතින් ඒක එකතු කිරීම නේද හොඳම නිදර්ශනය තමයි. යකඩ කැලලක් ගත්තාම ඒකේ අංශු තියෙන්නේ විසිරිලා. කාන්දම් කැලලක් කරන්නේ හිමීට යකඩ කැලේ අතුලොන්න මොකද වෙන්නේ? අර අංශු පිළිවෙලකට අතරදව ලක්ෂණ හැඩගෙනම මේ කාන්ද යකඩ කැලේ ටික වෙලාවකින් කාන්දම් වුණා ඊට පස්සේ නූලකින් හෙල්ලුවොත් එයා කැරක්ටරිස්ටික්ලි තමයි උතුර කැහෙලා ආයේ කාන්ද බිල්ලක් නොබගද අර සමාධිය කරලා කාන්දමක් වෙනකොට යකඩ කුටු ටික ටෙස්ට් ටියුබ් එකට දාලා ගන්න ඒකල්ල හොඳට හිර කරලා ටෙස්ට් ටියුබ් එක අල්ලන කාන්ද යකඩ කැලලක් යාන්නම් කැලලක් ඇතුළු ය ඝණයකට එකට වැඩි ටෙස්ට් ටියුබ් එක බොහෝම ඉක්මනට කාන්දම් වෙනවා. ඊට පස්සේ හෙල්ලුවොත් මොකද? අරිටටදී ඉක්මනට කාන්දම් ශක්තිය නැති වෙනවා. කාන්දම් වුණයි කියලා බර වෙනසක් වෙයිද? පාට වෙනසක් වෙයිද? මොකක් කරන්නේ? වෙන්නේ එහෙම හෙල්ල තිබුණ දේවල් ඔක්කොම ගොනු වෙලා දෙන එක විතරයි. ඉතින් ඒ නිසා සමාධිය වතුමයි කියලා අපිට වෙන අංගෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. එනවා ගොනුම කීකල් චිත්තක්ෂණේ නැති වෙනවා. ආයේ එනවා ආයේ නැති වෙනවා. අන්තිම අපි ක්‍රමයේ ඉගෙන ගන්නවා ගත්ත ගුණය හේමම ගෙනියන. එතකොට සමාපatti වෙනවා, ධ්‍යාන බලටපත් වෙනවා. අර ගත්ත ගුණය දිගට ගෙනියමෙන් තමයි ගැම්මේන්නේ. ස්වාමීනා ඒක 1.5 කියලා කියන එක. ඔව්. ඒ කියන්නේ 1 thing at a time නම් එකකටයි යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සමාධිය කියන්නේ අපිට ඉච්චර තටමන්න දෙයක් නෙවෙයි. අපි හැම කෙනෙක් ගම්ම තියෙන එක. ඒක නැත්නම් අපිට මේක දෙන්න බෑ. අරගොඩින් මාතේ නෝර කියන්නේ බැංකුවේ ඉන්න කවුන්ටරේ ඉන්න නෝන මහත්තයා දිහා බලන්න. රුපියල් ලක්ෂයක විතර රුපියල් 100 වුණොත් දුන්නොත් එහෙම ඒක ගණන් කරනකොට මොන්න තරම් එළවුම තියෙනද කියලා. මට පිට බලන්න බෑ කතා කරන්න බෑ. එයා දන්නවා ඒක නෝට් එකක් කියලා රුපියල් 100ක් අතින් ගන්න වෙනවා. ඉතින් සම්පූර්ණ කොන්සෙප්ට් එක. ඒ බලලෙක් මීයේ කල නැදකොට තියෙන කොන්සෙප්ට් කියන්නේ. කිසි කෙනෙක් මේ වගේ ඇවිල්ලා නම් මොතස භගවතුත්වාද කියලා පන්තිල් දරගෙන කරන දෙයක් නෙමෙයි. ඒ හැටි ඒකනේ මේ ආගමක් මේක සමාධිය සම්‍යක් සමාධිය කරගන්න කිති තමයි ඔන්න ආගම ධර්මයේ අවශ්‍ය වෙන්නේ. සමාධිය කියන්නේ ඔල මොකටද කියලා. හොඳට නරකල දෙකටමයි. කොහොමද පැත්තර දාගත්තට පස්සේ ඉතින් කැලේනි මීහරක ගෙනලා කීකට් කරගත්තා වගේ. හොඳට. නිවි ගහක باندې ගුණ හාන්න පුළුවන්. ඒ තමයි අජත්ත බෙහෙත් දෙන්නේ පිළිවඳව මම මතක් කරනවා ඒ අර මොකක්ද අර මේ no boundary කියන පොතේ තමයි මට හොඳට තේරුනේ අර මෙහෙම curvature එකක් ආවම නැමෙන පැත්ත ඇතුළ කියන මේ පැත්ත පිට කියන. මෙහෙම වෙච්චාම ඇතුළ පිටක් නැහැ. මෙහෙට නැමුනොත් මේ පැත්ත ඇතුළ කියන මේ පැත්තට පිට කියන. ඒක නිකන් අර tangent එකේ හැටියට තමයි මේ arc එකේ හැදෙන්නේ. ඒ නිසා අපි මේ දැන් මෙහෙ ආපු කට්ටිය දැන් කැනඩාව ගැන කතා කරනවා. මෙහෙට ගියම ලංකාව ගැන කතා කරනවා. විනාශ කරන්න පුළුවන් දෙයක් කියලා. අපි ලංකාවෙන් ගිහින් ලංකාවම කතා කරනවා, කැනඩාවෙන් ගිහින් ලංකාවම කතා කරනවා කියලා හිතන්නේ දෙයක් නැහැ. මේ කියනවා මේ කතා කරන්නේ ඒක ටිකක් ඒක මේ චපල ගමන්නේ නේ. ඒ වගේ අජත්ත බහිද්දා කියන එක වල ටයිල් දෙයක්. අල්ලගත්තොත් තමයි අපිට හරි දේශද්‍රෝහියෝ වුණා, හොරිකඩියෝ වුණා, පාවාදේනවා, අයිතිවාදිකම් තකංකෝ නානා ප්‍රදේව. පදේ මාරු කරන්න දන්නවනම් මොන ප්‍රශ්නයක්වත් දෙන්නේ නැහැ. පැවි භික්ෂුව විතර ඒ හැව හලන්න දන්නේ ඒ කිසිම චර්යාවක් නෙවෙයි ලෝකෙම නැහැ. ඕනම දෙයකට ෆිට වෙනවා. ඒකයි භික්ෂුව කියලා කියන්නේ ඕනම තැනකට. උලේ ඉන්නවනම් උලේ ඉන්න දන්නවා, පිළේ ඉන්නවනම් පිළේ ඉන්න දන්නවා. ඒ නිසා භික්ෂුවකට ඔටුවෙන් ඔය ඕඩයක් තියෙන්න ඕනේ කියනවා. ඌරෙක් වගේ කටක් තියෙන්න ඕනේ කියලා කියනවා. පියාගොසිය වගේ ඇඳයක් තියෙන්න ඕනේ කියලා කියනවා. පරේක් වගේ බෙල්ලක් තියෙන්න ඕනේ කියලා කියනවා. කොම ගැජට් එක තියෙනවනේ බාලාස්සෙපේ කොතන ගිහිල්ලා දැම්මත් අල්ලන්න. ඒකයි භික්ෂුව කියලා කියන්නේ. ඒක තමයි ලෝකෙ දෙන අන්තිමම අභියෝගාත්මක ජොබ් එක පුළුවන් නම් කරන්නේ. උදාහරණ දෙන්න කියලා කියන උඹ කොහොම හදාගත්ත මායිම වාදී අදාව කඩලා දානවා. එන දෙයට හැඩ ගැහියක්. සෙන් බුද්ධ මේක කියන්නේ මේ වතුරුමගේ වෙන්නේ කියලා වක්‍ර රූපකේ හැදී ගන්න. වතුරේ නෑ මේ මගේ හැදේ මට මේ ෂීට් එක මෙහෙම ඕනේ අනම්මනම් මොකුත් නෑ. ඔබ වවුලයි ගෙදරට ගියා නම් පුටු ඉල්ලන්න යන්න එපා. එළිලා හිටපන්. වික්ෂෝප කිතර වික්ෂෝප පාට බහින්නේ මොන දේ දුන්නත් anything you must try to find a reason to be glad under any circumstances. You must be happy no matter what. ඊට එහෙම නැතුව වික්ෂෝප නැත ඒක ඇත්තටම අර ප්‍රොජෙන ගන්න බැහැ නිසා ජීවය ඉඳගෙන පිටු වෙන්න පුළුවන්. කිසිසේත් ක්ලේම් කරන්න එපා කිසිසේත්. කිසි දවසක අයිතිවාසිකම් දාතරා කරන්න එපා. කවදාකවත් කාටවත් චෝදනා කරන්න එපා. එතකොට අපේ ජීවිත නිකම්ම නිවන් දක්වා. චෝදනා කරන තාක් අයිතිවාසිකම් ඉල්ලන තාක් අපි පතු වෙනවා, දීන වෙනවා, හීන වෙනවා. ඕන තරම් ඉන්න පුළුවන් චෝදනා නොකර. ඕන තරම් ඉන්න පුළුවන් අයිතිවාසිකම් සඳහා කරන්න නැතුව එන ඕනම දෙයකට මට ෆිට වෙන්න බැරිද? මට හැඩ ගැහෙන්න බැරිද කියලා බැලුවොත් ඒක තමයි ක්‍රියේටිවිටි කියන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ දස්සන සම්පදාය තයස්ස ධම්මා තයිකාන මට මතක නැහැ රතන සූත්‍රයේ දැක්වෙන දස්සන සම්පදාය යන්නේ දැක්වෙන්නේ අනාත්ම ලක්ෂණ දැනීමද ඒ ආත්ම සංඥාව දුරු කිරීමද මට මේ ගාථාවේ කන්ටෙක්ස්ට් එක දාලා බලනකොට මට තේරෙන්නේ නැහැ මේ මතකද කාටවත් මේ දසන සම්පදාය කියන එක රත්න සූත්‍රයේ කොතන දී දෙන්නේ කියලා. තයස්සු ධම්ම සහවස්ස 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 දසන සම්පදාය තයස්සු ධම්ම ඔයතර කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටි දෙකකින්. දසන සම්පදාය කියලා කියන්නේ අන්ත දෙක දකින්න මැද දකින්න. සෝවන් වෙනකොට සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියලා කියන්නේ එයා එකාන්තයක් විතරක් දැක්කම කවදාකවත් ගේම නතර කරන්නේ අනිකාන්තය දකින්නකම්ම ඉන්නේ අන්ත දෙක දැක්කම පස්සේ මැද පාවට පේ අපිට සාමාන්‍ය සදාචාරයෙන් පෙන්වන්නේ එකාන්තයක් බලන්න දෙපයි ඒක කැතයි ඒක හොඳ නැහැ කියලා විපස්සනා වෙදී නේ choiceless awareness අන්ත දෙකම දකින්න අන්ත දෙක දැක්කම තමයි කවදාකවත් මැද පාවට එන්නේ භවය දකින්න නම් විභවය දකින්න ඕනේ මාතෘකාව ඉවර කරගන්න භවය විතරක් දැකලා බෑ හොඳ දැක්කනම් නරක අනිවාර්යයෙන්ම දකින්න ඕනේ මාතෘකාව ඉවර කරගන්න. සාමාන්‍ය දැක්කනම් අසාමාන්‍ය දකින්න ඕනේ මාතෘකාව ඉවර කරගන්න. ගොරෝසුකම දැක්කනම් මෘදුකම දකින්න ඕනේ පටිවිදාතු තේරුම් ගන්න. බර දැක්කනම් සහැල්ලු ගතිය දකින්න ඕනේ පටිවිදාතු තේරුම් ගන්න. කම්පන ගතිය දැක්කනම් නිශ්චල ගතිය දකින්න ඕනේ වායු දාතු තේරුම් ගන්න. උණුසුම දැක්කම සීසලස දකින්න ඕනේ වායු ධාතුව තේජ ධාතුව තේරුණා. තේජු කියන්නේ උණුසුම නෙවෙයි. උණුසුම සාසීසලස. මේ දෙක අන්ත දෙක වුණාට උණුසුම සාසීසලස සම්මත ලෝකේ විරුද්ධ පක්ෂේ වුණාට තේජ ධාතුව විරුද්ධ දෙන්න බොහොම ජයට විවාහය කරගෙන ලස්සනම මගුල ගන්නවා. මේ දෙක දැක්කට පස්සේ තමයි ඒකුල අතර සටනක් නැහැ මේ අපි සම්මුතිය තමයි රටන්නේ. අනේ දර්ශන සම්පදාය ඇති වුණාට පස්සේ ඇත්තට ඕක තමයි දර්ශන විද්‍යාවේ සබ්ජෙක්ට් මැටර් එක. ඒකට සදාචාරය පැත්තකට දානවා. ඔක්කොම දකින්න ඇති විදියට. ඒකවල මධ්‍යම ප්‍රතිපදාවලදී. අපි ඒක අපිට කියන්නේ බ්ලින්කර් සයිකල් අපි. සදාචාරයෙන් අපිට කියනවා මම බලන් ඉපා කියලා. ඉතින් ඒ නිසා අපි ඒක පැත්තට පෙදුවානේ. අපාර කොටක් ටැබූ සිදිර පැත්තකට දානවා. ඒ නිසා හරි අමාරුයි. විපස්සනාවට යනකොට සීලයත් හැලෙයි සමාධියත් හැලෙයි. සීලින් ගන්නවල ශික්ෂාව තියෙනවා. නමුත් ඒකට එච්චර නම්බුවත් නැහැ. බලනවද පේනවද? පේනනම් ඒ කොයි එකක බය වෙනවද? අහනවද ඇහෙනවද? ඇහෙන දේ හොඳට අරකෝ හැදන්නේ. අහන දේ බලන සමාධියත් එහෙමයි. මේ අපේ ලකුසාදීන කාර්ය කියන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේම සමාධිය විසිකොල්ල ගැනීම. හන්දට අදව සමාධියෙන් විමුක්තිය ලැබෙන. ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ ප්‍රඥාවෙන් විමුක්තිය ලැබෙන. Taman දන්න දේ ගැලවීම. Freedom from know. Tamanගේ දැනුම් සම්භාරය විසිකොල්ල ගන්න. Taman මෙතෙක් හදපු සමාධිය විසිකොල්ල ගන්න විමුක්තිය ලැබෙන. චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති. අපි හිතන්නේ මොනේ කර්මෝක tempක් කියලා උදේ හඳා වැඳ වැඳ තියාගෙන ඉන්නනේ හදන්නේ මේ ප්‍රඥාවයි concentration එකයි. ඒ වගේ tools skill නෙවෙයි අපි හිතන්නේ ඒක ultimatum කියලා නේ. එහෙම මොකක්වත් නැහැ. එහෙම ඉතුරුන දෙයක් නේ කියලා. ඒත් ආත්ම සංඥා දුර්වල කෙනෙකුට පංචිල් රකීම සිදු වේද? ඉතින් මේ පංචිල් තියෙන්නේ ethical level එකේ. ethics වල පංචිල් තියෙන්නේ ආත්ම සංඥා දුර්වලකරනට ethical responsibilities නේ. එතන මම ආත්මයක් ඒ limit එක කියන බවුන්ඩරිස් නැහැ. ඒ කියන්නේ හරියට පංචිල් රැකෙනව නම් රැකේ නැත්නම් නැති වෙයි. රැකුණා නම් එයා දන්න රැකුණා කියලා නැත්නම් නැහැ කියලා දන්න. ඒක නිසා රත්න සූත්‍රයේ තියෙනවා මම ඉදත් මතක් කරේ යම්කිංච කම්මං කරෝති පාපකං කායෙන වාචා උද චේතසාව අබබ්බූසෝ තස්ස පටිච්චාදාය. සෝවන් වෙච්ච කෙනෙකුට කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන තුනම වෙන්න පුළුවන්. යම්කිංච කම්මං කරෝති පාපකං පාපකං එයාට බැරි එක වසන් ගන්න විතරයි. මේක පාප කර්මයේ බව හරියටම එක්සජරේට් කරන්නෙත් නැහැ, අඩු කරන්නෙත් නැහැ වැඩි කරන්නේ. ඒක හේමම් පිළිගන්න එක විතරයි තියෙන්නේ. කවදාකවත් ඒකේ ලැජ්ජාවටපත් වෙන්නෙත් නැහැ, නම්බුකටපත් වෙන්නෙත් නැහැ. මොකද අර සක්කාය දිට්ඨිය කැඩිච්ච නිසා. පුතග්ජනයට ඒක බෑ. යා හැම වෙලාවෙදීම පින් කරනකොට බෝඩ් ගන්නවා. පව් කරනකොට ඇත්තකටලා කවුල්ට කියලා අඬනවා. අනේ මම මෙහෙම කෙරුවනේ කියලා. ඒ යාගේ තියෙන ආත්ම සිනේ නිසා වෙන එකක් තමයි ආත්ම සංඥාව නිසා වෙන එක. ඉතින් ඒක සදාචාරයට වටිනවා. ඒක ethics වලට වටිනවා. නමුත් මේ ප්‍රශ්නාව කියනකොට ඒක තමයි අපිට සංයෝජන වෙන්නේ. මොකද්ද මේ hook එක වෙන්නේ? එහෙම නැත්නම් මේ බන්ධනේ වෙන්නේ. කායින වාචා චිත්තේන ගාථා තුනෙන් සිදුවන්නේ සීලයේ පිරිසිදු කිරීමක්. කායින වාචා චිත්තේන ප්‍රමාදේන මයාකට අච්ඡං කමේ බන්ති බුද්ධිපඤ්ඤ තතාවක. කායින වාචා චිත්තේන කියන්නේ වැරදි ප්‍රමාවට සමාවිල්ල කියන එක. කායින් වදනේ නවසන් වුණා නම් නොදැන දේශ නොදැන සිදුවෙච්ච ප්‍රමාවට සමාව දෙන්න තේක්වා කියන එකයි තියෙන්නේ. ඒ සෝවාන් වෙච්ච කෙනාගේ තියෙන ගුණය ආටිෆිෂලි කරනවා. සෝවාන් වෙච්ච කෙනා ඉබේම කියනවා වැරද්ද දකලා වැරද්ද සමාවිල්ලනවා. ඒ අපි පුතග්ජනෙක් මේක කරන්නේ මම යන්න හදන්නේ මෙතෙන්දයි කියලා කෙනෙක් රිහර්ස් කරනවා වෙච්ච වැරද්ද සමාවිල්ලනවා. සබ්බ බුද්ධාන භාවේන සදාසොත්ති භවන්තු තේ ආදි වශයෙන් කියන්නේ ආත්ම සංඥා දුරු කිරීමේ සැප වේවා කියන හැඟීමට. එහෙම කියන්න පුළුවන් නමුත් කන්වෙන්ෂනල් කියන්නේ බුද්ධාන භාවේ. මෙතෙක් බුදු වෙච්ච අයගේ ආනුභවයෙන් කෙරෙන්න කියලා. නමුත් ඉතින් මේ එතකොට ආත්ම සංඥාව පළපදියක්. නම් කවදා හරි මට බුදු වෙන්න පුළුවන්. මගේ තුල බුද්ධත්ව ප්‍රබුද්ධත්ව තියෙනවා නම් අනේ ඒ අනුභවයෙන් කියලායි මේ දෙන්න හදන අර්ථකතේ. නමුත් මේක ඇත්තට විකිනෙන අදහසක් නෙවෙයි. මේක කිව්වට කවුරු ගණන් ගන්න නෑ. පටිච්චසමුප්පාදය පංච උපාදාන ස්කන්ධ අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව විස්තර කර දෙන්නේ මැනවි. ඒකට කරන් තියෙන අවිජ්ජා පත්‍ය සංකාර විල උපාදාන තැන දක්වාම විස්තරේ කියවන්න ඕනේ. පටිච්චසමුප්පාදයේම තියෙනවා උපාදාන කියන පදේ. ඒක අවිද්‍යාව ඉඳලා මේකට සම්බන්ධ වෙන හැටි, උපාදාන ඉඳලා ජාති මරණ යන හැටි. ඒක මූලධර්ම ප්‍රශ්නයක් නිසා උඟක් අමාරු විචර මේ සවිස්තරව විස්තර කරන්න. සත්‍යපට්ඨානයි සහ පංච උපාදාන ස්කන්ධය ඇතුළු සම්බන්ධ විස්තරක දෙන්න මැනවි. මේ වේදනාපච්චය ගන්නා තණ්හාපච්චය උපාදාන. එතන මොගුක් භාවනා ක්‍රමය කියලා එකක් තියෙනවා බුරුමේ, ওই මහජි ක්‍රමෙන් ඉස්සල්ලා. ඒකෙදී කියනවා මේ සත්‍යපට්ඨාන පටිච්චසමුප්පාදේ වීකෂ්ම පොයින්ට් එක තමයි කියලා කියනවා වේදනාපච්චය තණ්හා කියන්නේ. වේදනාවක් එනකොටම ඒ වේදනාව කෙරෙහි ආසාවක් උපජ්ජති මනාපං අමනාපං කියලා තියෙන්නේ. වේදනාවක් එනකොටම මනාපය අමනාපය උපදිනවා. අන්න ඒක පිළිබඳ අවදිමත් වුණොත් ඒ මනාපං අමනාපය ඇති නොකිරීම සඳහා කරන භාවනාව තමයි අපි සතිය වඩනවා කියන්නේ. ඒ කියනවා වේදනාපච්චය තණ්හා වෙනකොට වේදනාපච්චය පඤ්ඤා ගන්නයි. වෙන මෙකැනිසම් එක දකිනවා නම් හැම වේදනාවක ඉවර වෙන්නේ මනාපෙන් අමනාපෙන්. එනේන වේදනාවන මනාපමන පහළ වෙන හැටි දකිනවා නම් ඒක පඤ්ඤාවක් වාටපත් වෙනවා. එතකොට ඒ තණ්හාව බලාරයක් වෙන්නේ ඉඳෙන්නේ නැහැ. ඒ නිසා මුළු භවනාදිම කඩන් හදන්නේ දොළොස් අරයක් කියන චක්‍රේ වේදනා සහ තණ්හා අතර තියෙන පුරුකට තමයි တට්ටු කරන්නේ. ඒක කැඩුණොත් ඔක්කොම කඩලා යනවා. උද්දච්ච කුච්ච නීවරණය පිළිබඳ පැහැදිලිමක් කර දෙන්න මේ භාවනාවට බලපානාව තේරුම් කර දෙමින් කරනවා ඉල්ලා සිටිනවා. උද්දච්ච කුච්ච කියලා කියන්නේ උද්දච්චය ඇති වෙන්නේ කරන්න තියෙන දේවල් පිළිබඳ අනිශ්චිතතාවය නිසා. කුක්කුච්ච ඇති වෙන්නේ කරන ලද වැරදි දේවල් නිසා ඇති වෙච්ච අනිශ්චිතතාවය. ඒ නිසා උද්දච්චය තියෙන්නේ තරුණ කොටස් වලට, කුක්කුච්ච තියෙන්නේ නාකි. ඒක කරන්න හරිදී කරලා ඉවරයි දැන් ඉතින් හරි සෞත්තු කියන්නේ නේ. ධර්ම කට්ටියම නෙවෙයි හෙට දෙන්නේන්, ඔය කෙරුවට අම්මට වැදුනට මම දෙන්නේන් කියන්නේ ඒගොල්ලෝ මේ උද්දච්චයට වැඩ. ඉතින් මේ දෙකෙන් කොහෙන් හරි මේ එකකට අහු වෙලා තියෙන්නේ. උද්දච්ච කුච්ච කියලා කියන්නේ මේ අවිසිච්ච හිත. අවිසිච්ච හිතයි සමාධියයි පින්නන්නේ මේ ප්‍රතිපදියක් අවිසිච්චම සහ දුම්බෙල්ම පහම මේ මැචපති ඇවිල්ලා නැවතත් ආයේ එකට ගුලිය වෙච්චාම කියන ස්වභාවය. උද්දච්ච කුච්ච හිත වෙන්නේ මේ වැද්දෙක් මේ ප්‍රතියක් අදිනකොට ඒ මේ මැස ඔක්කොම අර මේ මැසගේ මේ මේ වැද්දගේ ඔළුවට කරකෙන්නේ. ඒ වගේ තමයි අපි හිතවිලි මුදා හැරෙන. ඔක්කොම 18 දුණා කිසිම සීමාවක් නැහැ. එක එක නයි එක කෘත්‍ය කරනවා කිසිම සීමාවක් නැහැ. ආයේ දුම්බින් බන්න පස්සේ ආයේ මේ මැසපති එකතුණා වගේ තමයි උද්දච්ච කුච්ච නතර වෙන්නේ. ඉතින් අර ආනාපානින කරගෙන යනකොට තන්කින්න කොටත් මේ විචිකිච්ඡාවක් තියෙන නිසා කවබදවන ඒ විචිකිච්ඡාවට ඉඩ ලැබෙන්නේම මේ හිතේ සංසුන්කම නිසා. tempat වේගෙන එනකොට සංසුන් කරන හැටි දන්නේ අපි. ඒකට මේ අනම්මන කරන්න හදනවා. ඇද්ද කරින්න හදනවා. අයිය හුස්ම ගන්න හදනවා. ඒක කරන්න කරන්න ඇවිස්සෙන. ඒක උද්දච්ච කුච්ච කියලා කියන්නේ අලු කොටකට ගලක් ගැහුවා වගේ කපාට බොස් ගලපයි. ආය කරබයිනොත් ආය තත්ත්වයක්. ආය කළ ගහුවොත් ආය පයි. අනිත් වගේම මොනවක් කරන්නේ તો හේමම තැම්පත් වෙනවා. මඩ වතුර වීදුරක් කබඩයක් උඩ තිබ්බම මීට මීට කලන මඩ තැම්පත් වෙනවා වගේ තැම්පත් වෙන්න දෙන්නයි කියන්නේ මේක ඉරියව්වේ ඉඳ එක අරමුණක් ගන්න අලුතෙන් ප්‍රවාහ දාන්නවා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපයි කියන්නේ. නමුත් අර මේ පරණ දේවල් වැරදි දේවල් මුගක් කරපු කෙනාට රිග්‍රෙට් එකේ අතීතන දහවණ වෙනවා. කුක්කුච්චේ භාවනාවට මේ භාවනා කරන්න සීලෙ කැඩලක් දන්නේ නැහැ. ඉතින් හරියන්නේ නැහැ. තව කෙනෙකුට උද්දච්ච එනවා. මේක කර කර ඉඳලා දැන් මගේ පන්ති කට්ටිය මෙලහට භාවනා කරන පන්ති පාඩම් කරනවා. ඒගොල්ලෝ විවාහය කරයි. මම දැන් මෙතන භාවනා කරලා මට දැන් මොකද වෙන්නේ? ඌව කරලා හරියන්නේ නැහැ. මම මේ නැගිලා කියලා ඉතුරු වැඩ කරන්න ඕන කියලා අර මේක අවශ්‍යයි. අන්නේ දෙක තීරුම් අරගන්න එක තමයි මේක මේ ගොඩේන තියෙන ක්‍රමය. එහෙම නැත්නම් භාවනාවේදී සාමාන්‍ය ජීවිතයට වැඩිය මේක උගාවක් අදාළ වෙනවා. උගක් වෙන්නේ අපිට ඒක අඳුර ගන්න බැරි වෙනවා. උද්දච්ච කියන කියන්නේ දස සංයෝජන වල අන්තිමට මගේ අයින් කරන එකක් නේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා. ඒ කියන්නේ අවිද්‍යාවට විතරයි දෙවෙනි වෙනවා. රහත් වෙනකම්ම දුන. උද්දච්ච කියන එක අපි හිතුවට ලේසියෙන් අයින් කරන්න බෑ. රහත් වෙනකම් උද්දම් භාගිය සංයෝජන දක්වාම දුන. ඒ කියන කනගාටු වෙන්න එපා. ඒක මනුස්සත්වයේ හැටි. ඒක වශයෙන් අඳුරගෙන ඉස්සය කරන්න. නැති කරන්න බෑ. නැති කරන්න සෝවාන් සකදාගාමී අනාගාමීවත් බෑ. තව භාවනා ගැන දියුණු පොත් කියවන විට අචංචා අචං මන අචං මහබුව කියන පොත්වල ලිඳ හිත ලිඳකට වැටෙනාක් මෙන් දැනි ඉන්පසුව හිත ශරීරයෙන් ඈත්ව තනිව සිටින් ලෙස දැනි මේ කුමක්ද මෙය මට ආනාපාන භාවනාවේ දැනියට පොත් කියවීමෙන් භාවනා ප්‍රතිඵල ලැබේද අතන භාවනා ප්‍රතිඵල තුන් ආකාරකට ලැබෙනවා සුතමේ ඥානෙ චින්තාමය නාමයෙන් භාවනාවේ තමට හොඳ පොතක් කියනකොට ගාක් වෙලාවට කොමියුනිකේට් වෙන අදහස. නමුත් ඒක ඉතිරිව තමන්ට හම්බ වෙන එක භාවනා කරනකොට තමයි තහවුරු වෙන්නේ. ඒ නිසා සමහර පොත් කියනකොටත් ඒ වෙච්ච දේවල් තේපත් කරලා දෙනවා. ඒක කියන්නේ චින්තාමය ඥාන කියන එක. ඒක භාවනාවේ තහති වුණාට පස්සේ තමයි ඒක තමන්ගේ බුද්ධියට දින්න වෙන්නේ. එතකන් ඒවා නිකන් ණයට ගත්ත දේවල් වගේ. ඒ නිසා පොත්වලිමුත් සුත්‍රමය ඥානය, චින්තාමය ඥාන භාවනාවේ ඥානට උදව් කරනවා. හැබැයි උදව් නොකරනක් ඉඳී තියෙනවා. භාවනා කරනකොට පුත්‍තිත ඉතයි කියොත් බාධා වෙනවා. නැත්තම් සුතුමි ඥාන දින කරාට කියන දේ සිදු වෙනකොටම සම්බන්ධීකරණය ලබා ගන්න පුළුවන් වෙනවා. මේක තමයි මේ වෙන්නේ කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ කල්පනා කර කර භාවනා කරන්න. අද කොහොමාරී ඒකේ සිවර කරගත්ත විනාඩි 5යි වැඩි විනාඩි 5යි පුත් විනාඩි 5ක් පරිදි දීලා තියෙනවා. ඒක එහෙම ගැක් කියන්නේ බුදුරජාණන් කියනවා මට කියන්න දෙන්නේ මෙච්චරයි මිනිහ මැරෙනකොට සෝවන් කියලා. මේගොල්ලෝ අන්තිමට දැකපු අවස්ථාවත් මරණ අවස්ථාවන් නිවන් දැකපු අවස්ථාව කොයි කොයි මොහොතේ සිදුනවද දන්නේ නැහැ. ඒ වගේ ඇට්‍රිබියුෂන්ස් මොනවාක්ද කියන්නේ. ඔයගොල්ලෝ හැඳිමිටේ ඥානකින් කතා කරන්නේ මම කතා කරන්නේ අරුණේ සත්‍යඥානි මට කියන්න දෙන්නේ මෙච්චරයි මැරෙනකොට සරකාණි සෝවන් කියලා. ඒ වගේ නිකන් මේ ගහපා දෙන වචනයක් සර්වචන් වෙතන් සාකච්ඡා කරනවා. දැයි සාර්ථකව අපේ පස්වෙනි දවසත් ඉවරුමයි කියලායි සටහන් කරන්න තියෙන්නේ. ඉතින් මේ තාක්කල් කරදරයක් නැතුව මේ වැඩ කරගෙන යන නිසා ඒකට උදව් උපකාර කරන පේන ඔපෙන සීළු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්තා. ඥාතිනුත් කොයි කොනකරි ඉඳලා මේවා දැකලා මේවා හිතලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා. අපාපටත් මේ කුසල් හේතු වීමෙන් ඒකාන්තයෙන්ම ඒ සම්‍යක් දෘෂ්ටිය පහළ වේවා මේ ජීවිතයේ මේ ශාසනයේදීම අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය තියාගන්න මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිට. ඒ චේතනාවෙන් යුක්තව අපි ඊත්තාවතාචාර්ය ගාථා සජ්ජහනාවට පෙරදෙමු. ඊත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ඊවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ ittāvitācanammehi sambhataṁ puñña sampadaṁ sabbhi sattānu modantu sabbha sampatti siddhiyā ākāgatthāca dhummatthā devānāga mahittikā puñyantam anumoditvā ciraṁ rakkantu sāsanam ākāgatthāca dhummatthā devānāga mahittikā පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ idam go nyati nam hotu sukita hontu nyatiyo idam go nyati nam hotu sukita hontu imina punya kammene mami bala samagamu satam samagamu hotu yava nibbana pattiya imina punya kammene mami bala samagamu සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා කුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති රග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු